තෙරුවන් සරණයි.
අපේ රියත හාමුදුරුවන්ගේ පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ අපේ හාමුදුරුවෝ මේ බොහොම ලස්සනට ඇත්තරම මේ පැහැදිලි කරලා දුන්නා. දැන් මේ අර මේ ඇත්තර මට ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි, දැන් අපේ හාමුදුරුවෝ කිව්වා මේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා අර ඉස්සර මහත්මයෙක් ආපු ප්‍රශ්නෙකට.
එහෙමයි.
දැන් එතකොට හාමුදුරනේ දැන් ඇත්තට පැහැදිලිවම තියෙනවා අර රත සූත්‍රයේත් අර ගාථාවේ චචාබිඨානානි අබබ්බෝ කාතු. එතකොට ඇත්තටම දිට්ඨි ආර්යයන් වහන්සේ ගැන අපි හිතනවා නම් එතකොට ඇත්තටම ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් නුත් අඩුපාඩු විය හැකි නේද කියන එක එකක්. හරිත් එක දැන් ඇත්තටම අපි දැක්කොතින් අපිට පේන්නේ මම ඇත්තට මේ පිළිගන්නවා අඩු අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි කියන එකේ හැම ඉගෙන දැන් කෙනෙකුට පුරුද්දකින් යම් කිසි වැරද්දකට වැටෙන්න පුළුවන්. ඒකේ වැරද්ද යා තීරුම් කරගන්න පුළුවන්. හැබැයි දැන් අපි දන්නවනේ අඟුලිමාල යම් කිසි තත්යකට පතුර කියන්නේ සීරියල් කිලර් කෙනෙකුටත් ඒක ඒ අවස්ථාව තියෙනවා නේද? ඊට පස්සේ සරකාණි වගේ කෙනෙකුටත්. එතකොට මේක අර මං හිතන්නේ ඇත්තටම කෙනෙකුට වැරද්ද දකින්නවා කියන එකයි වැරද්ද කෙරෙනවා කියන එකයි අවස්ථා දෙකක් නේද බැරිද කියලා මං වාසිකින් අහන්න කැමතියි.
මෙහෙම ඒකට මාමේ මං පෙළඹු උදාහරණයක් දෙන්නම්. එතන බලන්න අපි හොඳට ගමු රහත් වෙලත් අපි සාමාන්‍යයෙන් කියනනම් අපි කියන්නේ ඩීසන් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරේ නැහැ කියන්නේ අපි කියන්නේ උචිත භාෂාවක් පාවිච්චි කළේ නැහැ කියලානේ අපිට අර පිළිඳවච්ච මහරතන වහන්සේගේ කතාවෙන් තේරෙන්නේ. ඒ කියන්නේ උනාසෙ අමරිස්සෙම බසලයා කියලා කතා කරා කියලානේ. අන්නේ එතන එක පොඩ බලුණා මට හිතෙනවා හොඳට ගන්න පුළුවන් කියලා. එතන දැන් හොඳට බලන්න දැන් ඒ පිළිඳවච්ච මහරතන වහන්සේගේ ස්වභාවය තුළ බුදුහාමුදුරන්ට ගිහිල්ලා කිව්වහම බුදුහාමුදුරුවෝ කියනවා මේ ඉන්න ස්වාමීන් වහන්සේ මගේ ළයේ උපන් බුද්ධ පුත්‍රේ මේ කියන්නේ කෙලෙස් සහගත කිලිටි වෙච්ච මනසකින් නෙමෙයි මහණේ කියලා.
එයි.
අන්න ඒතනදී මාම පෙන්නපු අර කෙරෙනවා කියන එක උනන් ඒ වගේ තැනකට ගත්ත කි. හැබැයි ඒක අකුසල් මට්ටමට මේ යොමු වෙන්නේ නැහැ. කියන්නේ අනුමාත්‍ර වරදක්වත් එතන වෙන්නේ නැහැ.
ඒ නෑ මම මෙතන හිතුවේ අර විද්‍යාව පහළ වෙන අවස්ථාවේදී අපිටම අර මාර්ග දර්ශනයක් ලැබෙන්න එයාට එයාගේ අඩුපාඩු තියෙද්දි කියන්නේ අඩුපාඩු දැන් අපි සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතය අපිට තේරෙනවානේ අපිට ඇත්තටම අපේ අඩුපාඩුවක් දැක ඒක වැරද්ද හදාගන්න හැකියාව තියෙනවානේ. එතකොට දැන් සාමාන්‍ය අපි දැන් මට තේරෙන හැටි දැන් සීලය කියන එක දැන් සීලේ පතිච්ඡය නරෝසපඤ්ඤ කියන වගේ තැන්වල කියන ඇටටි සීලය පිළිපහිටවා ගන්න එක හොඳයි. නමුත් ඇත්තටම සීලය කියන්නේ උත්තරම කවර සීලයක්ද කියන එක දැන් අපේ ඒක පොඩ්ඩක් තව චිත්‍ර ප්‍රහැදිලි කළ දෙනවා.
ඔය සීලේ පතිච්ඡය නරෝසපඤ්ඤ කියන ගාථාව තෙලේ තියෙන තැන බලන්න. එතන ලස්සනට බුදුහාමුදුරුව කියනවා සප්‍රාඥ වූ කෙනාට තමයි සීලය පිළිපහිටන්නේ කියන අර්ථය. එකනේ උතන ඔය එතන සීලේ පතිත්තාය නරෝ සපන්නෝ සපන්නෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියද්දී ඒ කියන්නේ ප්‍රඥාව කියන එක මුදුන්පත් වෙනවා කියන එක අපි දැන් ධර්මානුකූලව කතා කරොත් ඒකේ කෙලවර වෙන්න ඕනේ සත්‍ය ඥානයනේ.
එහේ.
එතකොට එතන තේරෙනවද සත්‍ය ඥානය පහළ වෙච්ච කෙනා තමයි නුවණැත්තා. නුවණැත්තාට පිළිහෙන සීලය තමයි සීලේ පතිත්තාය කියන දෙනින්
පෙන්වන්නේ.
අර මම ඉතියේ පොඩ්ඩක් කිව්ව මතකද අර සූත්‍රවල නිකන් අර ඒක නිකන් ඩිකෝඩ් සිස්ටම් එකක් වගේ. ඒක නිකන් මම කියන්නේ ඒක එහෙම බලන්න නෙමෙයි. හැබැයි ඒක හොඳට බැලුවාම තේරෙයි. ඒ කියන්නේ හැමතිස්සෙම අර මුල ඉඳන් අගට ගන්නකොට අපිට එන්නේ අදහස් ඒ කියන්නේ කරන්න තියෙන වැඩක් වගේ කියලා.
හ්ම්.
ඒ කියන්නේ ඒකනේ දැන් අර අපි සීලේ පරිත්‍යාය නරෝසපඤ්ඤෝ ගුවම අපිට තේරෙන්නේ මම මේකේ කෙලිම දැම්මේ මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය පැත්තට අල්ලලා හොඳේ. එතන අපිට තේරෙන්නේ සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ කියද්දී සීලේක පිහිටපු ප්‍රඥාවන්තයාට තමයි නුවණස පහළ වෙන්නේ වගේනේ.
එහේ.
ඒ කතාව 100%ක් නෙමෙයි කෝටි ලක්ෂ වාරයක් හරි මේ ලෞකික ප්‍රතිපදාවේ ඉන්න කෙනා තමන්ට කරන්න බෑ කියලා හිතුවත් සිල් ටික සමාදන් වෙලා රකින එකෙන් තමයි සමාධිය වැඩින්නේ ප්‍රඥාව වැඩින්නේ. ඒක ගැන තර්කයක් නැහැ හොඳේ. ඒක දෙමෙම මේ අල්ලන්නේ. හැබැයි මෙතන පෙළ දහමේ පෙන්නේ මේ තන බුදුහාඳුරු ගන්නෙ සීලය කියන එක පිළිထන්නේ සප්‍රාඥ කෙනාට. ඒ කියන්නේ නුවණක පහළලා කියන කාරණේ. ඒ කියන්නේ චිත්තම් පඤ්ඤංච භාවයන් කරනකොට ගන්න කෙනාට.
ඒ ඒ ඒ ඒ ඒ මට තේරෙනවා ඒක. අර චචාබිඨානානි අබබ දැන් උතන ඇත්තටම අර්ථකථනයේ දෙන්නේ මේ ආනන්තරේක අකුසල කර්ම කරා එකයි ළඟට වෙන ගුරුවරේ හොයන්න බෑ මිත්‍යා දෘෂ්ටික නොවෙන එකයිනේ. එතකොට ඒ අතරතුරේ හාමුදුරනේ දැන් ඕන කෙනෙකුට ඒ අතරතුරේ ලැප්සස් ඕන තරම් වෙනවා. දැන් සරකාණී ගැන ගොඩක් අය කියන්නේ මේ සරකාණී කියන්නේ බේබද්ද එයා එයාට කොහොමද අවස්ථාව ලැබුණේ, ඒ කියන්නේ ඒකට බාධාවක් නොවුනේ කොහොමද කියන එකයි.
ඒකේ මම මෙතන පොඩ්ඩක් මම ක්ලැරිෆයි කරලා දෙනවා. ඔතන දැන් චචාබිටානයි අබබ්බෝකාතුන් කියලා කියන්නේ සත්‍ය ඥානෙ පහළ වෙච්ච කෙනාට කවදාවත් නොවන වැඩිහය කියන එක.
ආහ්.
නැතුව කලින් ඉඳන් ওই වැඩිහයෙන් සංවර වෙලා ආරකට එනවා කියන එක නෙමෙයි. ඉන්නේ අදහස් කරේ අම්මා මරලා තාත්තා මරලා සෝදාපන්න වෙන්න පුළුවන් කියලත් නෙමෙයි. මෙතන අර තේරෙනවද අර ආදි බ්‍රහ්මචර්යාව ප්‍රතිපදාවේ අපේ මනස හැදිලා තියෙන්නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මේ ලෝකේ අවබෝධ කරගත්ත කට්ටියගේ, ඉතින් අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ උත්සමයන් වහන්සේලා වැඩ ඉන්නවා, කර්මඵලයක් කියලා එකක් තියෙනවා, පව කියලා එකක් තියෙනවා, පින කියලා එකක් තියෙනවා කියලා අර දසවස්තුක සම්මාදිට්ඨිය තුල පිළිහිටන කෙනාට තමයි ඇත්තටම ලෝකෝත්තර ආරෂ්ඨාංග මාර්ගයට අඩිය තියන්න පුළුවන්
වෙන්නේ. එහේ ඒක හරි. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් නුත් සාමාන්‍ය මට්ටමේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් කියන එක නේද එහෙනම්.
ආර්යයන් වහන්සේ කියලා මම දස්තරේ රහත් බවද නැත්නම් ඊට පල්ලෙහාද?
ඊට පල්ලෙහා
කියමු. ඒක හරි. ඒකනේ දැන් අනාගාමි සමහරවිට සකෘදාගාමි කෙනාට උනත් තරහ යන ගතිය තියෙනවා. මොකද කාමරාග පිටික කියන එක තියෙනවනේ.
තියෙනවනේ.
හැබැයි මෙතන වැඩිදින මේක නම අර එකතනක කියන්නේ මේ සූත්‍රය මම කුතුහලිකයි දින මේක බුදුහාමුදුරුවෝ කියන ආනන්දහාමුදුරන්ට ආනන්ද මේ සාමාන්‍ය මිනිස්සු කරන වැරද්ද ආර්යයන් වහන්සේන يعني ආර්යෝත් සත්පුරුෂයෙක් අතිනුත් වෙනවා. හැබැයි එතනදී සාමාන්‍ය මිනිස්සයා ඔය වැරද්ද කරාම ඒක හරියට වතුර විදුරුවකට දාපු ලුණු කැටයක් වගේ වතුර ටික බොන්න බැරුව යනවා. හැබැයි ආර්යයන් වහන්සේලා අතින් සිදුවෙන සුළු වරද පවා අර විපාක මට්ටම අච්චර දරුණු නොවෙන්නේ ඒක හරියට මහ මේ ගඟකට දාපු ලුණු කැටයක් වගේ හින්දා කියලා. ඒ කියන්නේ ප්‍රඥාව එක්කට පළන්.
ඔව්.
ඒකම අපි අදහස වැරදියට ගන්න එපා. ඒ කියන්නේ උනාසලා දැනගෙන කරනවා කියන එක නම්.
නෑ.
බැරි වෙලාවක් වුණොත්
නෑ. ඒක හම්බුනේ දැන් ප්‍රායෝගිකව ඉඳලා බලුවාම අපිට හිතන්න පුළුවන් දැන් මම දන්නේ මම දැක්ක එහෙම විග්‍රහයක් කරලා තියෙනවා. දැන් සාමාන්‍ය මේ සාමාන්‍ය මිනිස්සෙක් පොඩි හොරකමක් කරාම ඉරේට යනවා. නමුත් ඉහළ මට්ටමේ මිනිස්සෙ හොරකම් කරලා බොහොම ජයට පාර්ලිමේන්තුවට යන්නේ. ඒ වගේ يعني මම කියන්නේ
උපක්‍රම ගන්න නැතුව අත්‍තරම හැංගීම ගත්තා නම් ඒ අදහසේ අර්ථයක් තියෙනවා.
හරි. බොම් පින්න.
දැන් ලෞකිකව තෝරන සම්පූර්ණ වැරදි හොනේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස දැන් අපි බලන හින්දයි පේන්නේ අහන හින්දයි ඇහෙන්නේ එතන තමයි ස්වාමීන් වහන්ස හිතාගෙන හිටියේ. ඒ වුණාට ස්වාමීන් වහන්ස මෙහෙම කියන්න හේතුව ස්වාමීන් වහන්ස මේ ප්‍රමකල් මම දැන හිතාගෙන හිටියේ අර ditta sutta mutta viññāta කියන තැන කෙලෙස් නැහැ කියලා. එනම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ඊයේ දේශනාවෙන් පැහැදිලි වුණා එතනම තමයි ස්වාමීන් වහන්ස අර ඇත්ත කියන එක අපි අර මේ ඇත්ත කියලා යමක් කියන එක පටන් ගන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි ආයතනයෙන්ම හටගන්න තැනම නේද ස්වාමීන් වහන්සේ මේ ආයතන ගතිය ඇත කියලා ගන්න තැනම නේද ස්වාමීන් වහන්සේ මේ ද්විත්වය බෙදෙන්නේ. එහෙම වුණොත් නේද ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන විල්විහෙත අර පැවැත්මට ඒ කියන්නේ පෙනීමට පැවැත්ම වෙන්නේ.
එහෙමයි. එතන මම පොඩ්ඩක් ඒක පොඩමං නිවැරදි කරන්න ඕනේ. ඒක يعني ආයතන හමු වෙන හින්දා ඇත කියන එක හමු වෙනවා කියන එකට වඩා හොඳයි ඇත කියන පැවැත්ම නිසාම ආයතන හමු වෙනවා කියන එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ මම එතන මම අදහස් කළේ ස්වාමීන් වහන්සේ දැන් අර මේ හත්තිපදෝපම සූත්‍රයේ තියෙන අර සජ්ජෝ සමන්හරෝ කියලා ආයතනෙම උපදින තැන කියලා.
එහෙමයි එහෙමයි.
දැන් අපි දැන් අර ඇහැ රූපයයි හැදලා චක්කු විඤ්ඤාණය කිව්වොත් අපි පිටතනේ ස්වාමීන් වහන්සේ එතකොට දෙකකට බෙදිලානේ. විත ඉස්සෙල්ලා අර එතනින්ම හටගන්න තැන එතකොට ඒ තැන ඇත කියලා ගත්තොත්නේ ස්වාමීන් වහන්සේ ඔය අපිට අර දෙකකට දිස් දෙකකට බෙදෙන තැන නේද ස්වාමීන් වහන්සේ?
එහෙම එතන මෙහෙමයි එතන ඇත කියලා ගන්න ඕනේ නෑ. ඇත්තම ඇත කියලා ගැනෙන හින්දම තමයි අතන විදිහට මේ ආයතන ටික උපදවා ගන්න පුළුවන් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන ස්වාමීන් වහන්සේ ඒ හොඳට අර තේරෙනවනේ ස්වාමීන් වහන්සේ දැන් එතකොට අර නිවාප සූත්‍රයම හොඳට ගැලපෙනවනේ ස්වාමීන් වහන්සේ එතනට.
එහෙමයි එහෙමයි. ඔකට මම හොඳට ජනප්‍රිය මේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවක් තියෙනවනේ අර චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති කියන තැන.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතන හොඳට බලන්නකෝ එතන දැන් අපිට ආයි ඇහෙන් පිළිලා මානසිකාරයක් කරලා ඒව මොනවත් අදාළ නැහැ නේ කෙලින්ම ඇහැ කියන තැනමයි තණ්හාව තියෙන්නේ කියලා පෙන්වන බුදුහාමුදුරු.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒක ටිකක් සල්ල කරොත් ඇහැට වඩා අපි දැන් ඇහැ කියන එකේ කෘත්‍ය පොඩක් ගන්නහම පෙනීම කියන එක අපේ මට්ටම.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. පෙනෙනවා කියන්නේම තණ්හාව කියන දඬ ඔතන කියන්නේ. ඒකින් තමයි පෙනීමම හරියට දැක්කොත්, ඒ කියන්නේ චක්කුවම පිළිසින් දැක්කොත්, ඒ කියන්නේ දිට්ඨ කියන තැනම හරියට පිළිසින් දැක්කොත් තමයි තණ්හාව ගෙවෙන්නේ කියලා කියන්නේ.
ඒ කියන්නේ ස්වාමිනාතර එතන මුලම හටගන්න තැනවනේ ස්වාමිනාස.
අන්න එතන හරියට පිළිසින් දැකීම තමයි යෝනිසෝමනසිකාරයෙන් වෙන්නේ. යම් දවසක හරියට යෝනිසෝමනසිකාරය වුණොත්.
හරි ස්වාමිනාස තේරෙනවා ස්වාමිනාස.
පැහැදිලිද?
තේරුවන් සරණයි ස්වාමිනාස.
තේරුවන්.
තේරුවන් සරණයි අඳුරු.
තේරුවන්.
කියන්නේ තේරුවන් සරණයි අඳුරු මේ දැන් ඔය මේ නිශ්චිත මේ නිශ්චිත ප්‍රතිපදාවක් තියනවාද මේ අපිට දැන් අරිහත් වේ දක්වා යන්න? ඒ කියන්නේ නියත මොකක් හරි පරාශයක් දැන් අපිටම නියත පරාශයක් කියලා මම හිතුවා අපිටම අරිහත් වේට යන්න එකේ අපි බිඳුවේ ඉඳලා අපි 100ට කියලා ගමුකෝ. දැන් බිඳුවේ ඉඳලා 100ට නිශ්චිත ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ මොකක් හරි ඒක යන්න නැත්නම් හැමෝටම අරිහත් වෙන්න පුළුවන්. මොකක් හරි නිශ්චිත ධර්මතාවයක් හරි මොකක් හරි නිශ්චිත ස්වභාවයක් තියෙනවා නේදනේ අපි හැම කෙනෙක්ම අරිහත් වෙන්නෙත් නැහැ සෝවාන් වෙන්නෙත් නැහැ සකදාගාමි වෙන්නෙත් නැහැ. ඒකෝට එයා මේ නිශ්චිත මොකක් හරි හැබැයි හරියට ඒ ප්‍රතිපදාව එයාට හවුෙන්නේ නැහැ. ඒ අර අර චීව් කරන්න අර පරාශය අරිහත් වෙන්න ප්‍රපංච පරාශය චීව් වෙන්නේ නැහැ. දැන් බුදු කෙනෙක් නැති නිසා බුදු කෙනෙක් ඉන්නවනම් ඒකනේ බුදුහාඳුර අර හැමෝටම බණ කියන්නේ නැතුව සුදුසු වෙනවමටම බණ කිව්වේ. ඒ කියන්නේ යාර පරාශයේ සමහරක් විතර 40 ඉන්න පුළුවන් නිවනට ලං වෙලා ඉන්නවා. දැන් බින්දුවේ වගේ ඉන්න කෙනෙකුට බුදුහාමුදුරු අර බණක් කියන්න ගිහිල්ලා නැහැ නේ. දැන් බින්දුවේ වගේ විශේෂිත බණක් කියන්නේ
නැහැ.
ඔව් එහෙමයි. හැබැයි එතන මෙහෙමයි එතන ඒ පරාශයේ මම උහා නිශ්චිත වශයෙන් තියනේ පරාශය. දැන් අපි කොහොමද දැන් අපි ඉන්න තැන අපිට දන්නේ නැහැ. අපිට දන්නේ අපි මොකද්ද මේ දැන් දැන් මේක මේ කොහොමද achieve කරන්නේ කියලා. දැන් අපි දැන් මෙහෙම මම ඒක කියන්නේ මේ දැන් දැන් අපි මේ ධර්මයේ උනත් දැන් අපිට වැටිච්ච data ටුවනේ අපිට එක එක්කලාට තේරෙන්නේ කොහොම කරත් අපිට දැන් ඒ එක්කලාට වැටිච්ච data එකක් ඇතුලෙන් ඒගොල්ලෝ අහනවා මිසක් ඒගොල්ලෝ කාගේවත් බාහිර එකක් අහනවා නෙමෙයි. දැන් මට තේරෙන්නේ දැන් ඔය තේරෙන්නකොට කතා කරනකොට මට තේරිච්ච ගමන් මම කිව්වේ ඒ දිනා සතුව තියෙන අර දත්ත ගබඩාවෙන් අර බාහිරින් එන හඬට ඒගොල්ලෝ ඒක ඇතුලේ එක හදනවා. ඒ වචන ටික අල්ලගෙන ඒගොල්ලෝ ඇතුලේ මොඩල් එකක් හදනවා. ඒ මොඩල් එකකින් ඒගොල්ලෝ ඊට පස්සේ බලන්නේ මේ සෑම තැනම.
ඒක තමයි ඒ කියන්නේ ඉතන සීමාවට කොටු වෙලා
බලනවා.
මම කිව්වේ සීමාවට කොටු වෙලා තමන් ඇතුලේ හදාගෙන බලන කතාවෙන් ඇත්තටම අර සත්‍ය කියන එක නෙමෙයි හම්බෙන්නේ. සමන්ට සාපේක්ෂ සත්‍ය තමයි එතන හම්බෙන්නේ.
ඔව් ඒක හරි. මම අහන්නේ අර පරාශය මොකද්ද කියන එක. අර දැන්
ඒකට ලස්සනම උත්තරය තමයි චතුරාර්ය සත්‍ය බුදුහාඳුරෝක ලස්සන පෙන්නනවනේ. බුදුහාඳුරේ තමයි ලස්සනට මේ පෙන්නන්නේ නිරෝධාර සත්‍ය දැකපු කෙනා වැටෙන්නේ කෙලින්ම ආරියෂ්ඨාංගික මාර්ගයට කියන දැනට. එතකොට එයාට ආයි අලුතෙන් හිතන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒකනේ අර කියන්නේ පරපත්‍ය රහිතවම යා කෙලවර කරනවා කියලා වෙන කෙනෙක්ගේ උපදේශතරෝ. ඒ වෙන්නේ යාට සත්‍ය නුවණ පහළ වුණොත් කෙලවරට යන විදිහම يعني කෙලවරේ මේ يعني මම මෙතන අදහස් කරේ සෝතාපන්න කෙනා අනාගාමි වෙන කෙනාගේ ලක්ෂණ දන්නවා කියන එක නෙමෙයි හොඳේ. යා දැනගත්ත හෝ නොදැනගත්ත යන්න තියෙන කෙරවලටම යනවා. එතකොට යාට ආයි බලන්න දෙයක් නැහැ.
ඒ කියන්නේ නිශ්චිත මොකක් හරි ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ නැත්තම් කොහොමද
අරියන්නේ? එතන මෙහෙමයි. නිශ්චිත ප්‍රතිපදාවක් කියන එක තමයි සත්‍ය ඥානය අවදි වෙච්ච කෙනාට ලැබෙන තැන. හැබැයි සත්‍ය කියන්නේ ධර්ම ශ්‍රවණයකින් යෝනිසෝ මනසිකාරයකින් සත්‍ය ඥානය අවබෝධ වෙන අවබෝධ නොවෙන තාක් අපිට කරන්න වෙන්නේ නිශ්චිත මගක් කියලා තමන්ගේ අර හිතේ තියෙන කම්පණය අඩු කරගන්න මට්ටමේ ප්‍රතිපදාවක ඉන්න එක. පැහැදිලිද?
ඒ කියන්නේ ඒ අපි දැන්
මේ ධර්ම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන එක තමයි සත්‍ය අවබෝධ කරන්න කලින් තමන් කළ යුතු දේ. සත්‍ය අවබෝධය වුණාට පස්සේ තමන් කොහොමත් වැටෙන්නෙම නිවන කියන මේ තැනට යන්න දින පාඩම තමයි.
දැන් එතකොට මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි දැන් ඒ කියන්නේ අපි ඒක දැන් මෙච්චර ලෞකික ආර්ය අෂ්ටාංගික වඩන්න කියනකොට එතකොට අපි කොච්චර ප්‍රමාණයක් වඩා වැඩුවට පස්සේද ඒක දැන් මේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට වැටෙන්නේ කියන්නේ ලෝකෝත්තර
ඒක තමයි. දැන් මම ඔක අදහස් කරේ අයියේ ඔය ඕක මම කිව්වේ ඔය අහපු ප්‍රශ්නේ නිසා. දැන් බුදුහාමුදුරුවන්ට ඇරෙන්න අර අවිය ඉස්සල කිව්වා වගේ මේ ඉස්සරහා කෙනා කොච්චර ශක්්‍යතාවයක් තියනවද කියලා අපි කාටවත් එහෙම කියන්න බෑ. ඒක තමයි මම හැමතිස්සෙම කියන්නේ හැමතිස්සෙම අර මනුස්සකම කියන එක තුල තමන්ගේ ගුණධර්මය හදාගන්න කියන එක. එතකොට ඕන වෙලාවක යමක් කියනකොට ඒක ගැඹුරු අල්ලගන්න ලේසි.
දැන් කොහොමද තරම්දුරේ දැන් මත්සකම ගතිගුණය කියන එකත් අර ප්‍රඥාව තියෙන කෙනාටනේ දැන් පාරෙන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් අඩුම තරම යා වරදක් කරනවා කියලා හරි තේරෙන්නේ. දැන් යා වැරදි බව තේරෙන්නත් යාට නෝනක් තියෙන්නේ නැහැ.
ඒක තමයි මම කියේ. දැන් ඒක තමයි හැමතිස්සෙම තමන් කල යුත්තේ. හැමතිස්සෙම තමන් ජීවිතේ ජීවත් වෙනකොට තමන් හරි කියලා හිතන් ඉන්න එක කරන්නේ ඒකනේ ප්‍රඥාවන්තය කියන්නේ. තමන් කරන දේ හරිද කියලා හැමතිස්සෙම හොයන කෙනා තමයි ප්‍රඥාවන්තය කියන්නේ. ඒක තමයි අර මම හැමතිස්සෙම කිව්වේ. ඒ කියන්නේ පුළුවන් තරම් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරගෙන තමන්ගේ අඩුපාඩු හුඟක් අහුවෙනවා. ඒ අහුවෙනකොට තමන් කලින් වෙච්ච වැරදි ආයි නොකරන තැනටම තමන්ගේ මනස ඉක්මව ගන්න පුළුවන්. එහෙනම් ඒකේ කෙලවර තමයි සත්‍ය අවබෝධය කියලා අර.
ඔව් අර ඔබ වහන්සේ කිව්වනේ අර මේ විතර්ක සහ මේ සාපේක්ෂකෙන් අයින් වෙලා බණහාන්න කියලා. දැන් අපි මේ විතර්ක
මම එහෙම කිව්වේ අයින් වෙලා බණහන්න නෙමෙයි පුළුවන් තරම් අවම කරගන්න. අයින් කරන්න බෑ කොහොම සාපේක්ෂත්වයෙන් තොරව අපිට අහගන්න බෑ. සාපේක්ෂත්වය අඩු කරගත්තොත් සාපේක්ෂත්වයෙන් මිදෙන්න ලේසි.
සාපේක්ෂත්වය අඩු කරන තමයි අපි එතකොට මේ බණහන්න ඕනේ.
නෑ එහෙම නෙමෙයි. ඔය ඒක තමයි. දැන් මම ඔය කියන එක කරන එක නෙමෙයි මම කිව්වේ. සාමාන්‍යයෙන් මනසේ චංචල බව අඩු වෙන විදිය ප්‍රතිපදාවක ඉන්නවනම් එයාගේ ස්වභාවය තමයි ඔය. නැතුව කරන්න හදන්න එපා කරන්න බෑ එහෙම. මොකද ඒක අන්තිමට මේ සාපේක්ෂ බව අඩු කරන්න කියලා හිතන එකෙන්ම සාපේක්ෂ බව තව වැඩි වෙනවා.
නේද? ඔව් ඔව්.
ඒකයි මම කිව්වේ ඕක ඔය නිකන් ඔය ස්වභාවය මිසක් ඕක කරන්න කියලා නෙමෙයි මම කිව්වේ.
ඔව්. මේක කරන එකක් නෙමෙයි මේක නිකන් මේ දකින්න එකක් විතරයි නේ හැමෝම.
නෑ ආයි බලන්න තමන්ගේ හිතේ චංචල බව අඩු වෙන්නේ නැත්නම් අර කියන වගේ අකම්පිත සාසනයක් තේරුම් ගන්න අමාරුයි. මොකද හිත කම්පණයක් නේ තියෙන්නේ. එතකොට තමන්ගේ කම්පණය අඩු වෙන විදිහට සීල සමාධි ප්‍රඥා බණ භාවනා දහම් කියන්නේ ඒ යම්කිසි සාර ධර්මය කියන එක වඩා ගන්න. ඒක කරන්න නැතුව ඒ කියන්නේ ලෞකික ආරෂ්ඨංග මාර්ගයේ වැඩෙන්නේ නැතුව අතන්ට එන්න බෑ. ඒ කියන්නේ අර කියන්නේ කායින සංවරෝ සාදු සාදු ආචාර සංවරෝ මනස සංවරෝ සාදු කියලා. يعني කය වචනය මනස හික්මව ගන්න මට්ටමටම ප්‍රඥාව උදපාදී කරගන්න ලේසි. පැහැදිලිද? එතකොට තමන්ගේ මූලික ප්‍රතිපදාව තුළ නිකන් හිටිය කියලා මොනවත් වෙන්නේ නැහැ. එයා මූලික ප්‍රතිපදාව තුළ තමන් උපරිම සිල්වත් බවින් ගුණවත් බවින් ඒ ටික හදාගත්ත කෙනාට තමයි සත්‍ය අවබෝධය කරන්න මඟ සැලසෙන්නේ. පැහැදිලිද?
එතකොට තමයි අර ගැඹුරු ධහමට යන්න පුළුවන් වෙන්නේ.
මම ඔය කිව්වේ අහපු නිසා. නමුත් ඕක කොහොම يعني මේ පිළිවෙලට කරන්න කියලා එකක් නැහැ. මොකද අපි දන්නේ නැහැනේ අපේ තියෙන කුසලතා කොච්චර වැඩිලා තියෙනවද කියලා. දැන් ඒ හින්දා හැමතිස්සෙම පුළුවන් තරම් උපරිම යහපතේ කටයුතු කරන්න උත්සාහ කරන්න. එතකොට ධර්ම ශ්‍රවණය කරනකොට එතන බය වෙන්න දෙයක් නැහැ. මොකද තමන්ගේ මනස චංචල නැත්නම් අර කියන දේ වචන පද ඉක්මෝල හැංගීම ගන්නත් දන්නවනම් තමන්ගේ ඇඟට නොදැනීම මේ සත්‍ය අවබෝධය ලැබෙයි.
අර ධර්ම ශ්‍රවණය කරනකොට අපි අර මට තේරෙන එකක් තමයි ඉතින් මේ මට අර වචන වලින් කියන්න බෑ. නමුත් මට තේරෙනවා අර දැන් අපි අර ධර්ම ශ්‍රවණය කරනකොට අර ඇත්තටම බලන එක ධර්මයේ ශ්‍රවණය වෙනකොට නිතරම අර නිරීක්ෂකයෙක් ඉන්න ඕනේ මේ පැත්තේ.
අන්න ඒක ඔන්නෝ සාපේක්ෂත්‍රය තමයි අට්වෙන්න ඕනේ. ඒක ඒ ඔන්නෝ කියන නිරීක්ෂණය සහ නිරීක්ෂකයාගේ ස්වභාවය තමයි ඒකේ බලය අඩු කරගන්න එක තමයි මං කිව්ව අර අකම් يعني කංචල බව අඩු කරගන්න කියලා.
ඒකමමුත්තරන්දුරේ නිරීක්ෂකෙක් ඉන්නවනේ. දැන් ඒක දැන් හැමතැනකම ඉන්නවනේ. දැන් පේනන වෙලාවට ඇහෙන වෙලාවට හිතන වෙලාවට කොහොමත් හැමතැනකම අර නිරීක්ෂකයෙක් ඉන්නවා කියනවා මේ ඉන්නවා කියලා අපිට දැනෙනවනේ. අර එතකොට අපි ඉස්සරහා බලාගෙන ඉන්නේ බණහන්නේ, දැන් ඉස්සරහා පැත්තේ බලහනවා, මේ පැත්තෙන් හානගෙන ඉන්නවා වගේ දැනෙනවනේ.
නෑ ඒ එතකොට කරන්නේ මොකද්ද? බණ අහනකොට ඒ වචන ටික අහගන්නනේ ඔය ඔය හදන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. වචන පද ඉක්මවපු අදහසට යන්න. එතකොට ඔය ඔය කියන ඝන මට්ටමින් හිත ටිකක් සැහැල්ලු වෙනවා.
ඒතු හැබැයි කොහොම නමුත් අර නිරීක්ෂකයා මේ පැත්ත නිරීක්ෂකයා පැත්තට හැරෙන හැරුණොත් එතන එතනනේ නිරීක්ෂකයෙක් පැනවෙන්නේ නැතුව යනවා නේද? එතන දැන් නිරීක්ෂකයාගේ පැත්ත දැන් බණ දැන් අපි වන් කියන්නේ නිරීක්ෂකයාගේ පැත්තට හැරෙනවා.
මම මෙහෙම සරල කතාවක් කියනකොයි මම කියන්නේ නිදහසේ අහන දේ අහන්නකො. එතකොට හරියෝක. හ්ම්
හ්ම්. ඒ වගේ
නිදහස. ඒ කියන්නේ අපි කියන්නේ ලොකු ටෙන්ෂන් නැතුව මට මේක ලබා ගන්න ඕනි කියලා ඒ අමුතු අර ඇලීමට යන්න නැතුව ගැටීමට යන්න නැතුව නැත්තම් මේක නොලැබෙයිද දන්නේ නැහැ කියලා හිත විශ්ිත කරගන්න නැතුව ඒ කියන දේ විතරක් නිදහසේ හන්ද. නැත්තම් මම මෙයා සරල උදාහරණයක් උපමාවක් කියන්න. දැන් අපි සින්දුවක් රස විඳිනවා කියද්දි අපි ඒකේ වචන ගැන මෙනෙහි කර කර සින්දුව රස විඳින කියොත් අපිට කවදා සින්දුව අහගන්න වෙන්නේ නැහැ නේ.
නැහැ.
අපි සින්දුවක් අහනකොට මොකද කරන්නේ? මේ සින්දුවේ තාලෙට හිත තියන්නේ. يعني ඒකේ අර වචන පද ඔක්කොම අමතක වෙලා ඒකේ අපි කියන්නේ අර ඒකේ හැඟීමටනේ අපි ඒකාත්මික වෙන්නේ.
එහෙමයි අපි.
අපි නමුත් බණ අහනකොට අපි අද කරන්නේ අර කියන එකත් එක තර්කණයේ විතර්කණයේ කරගෙනනේ අපි මනස කණිතු කරගන්නේ.
ඒක
තේනවද? මං කියපු උදාහරණ තේරෙනව නේද? අර අපි සාමාන්‍ය ජීවිතේ ඒ නිදහසේ අහන විදිහට සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. එතකොට මං හිතන්නේ ඊට වඩා ලොකු ගැඹුරට යන්න පුළුවන් කියන එක.
එහෙමයි. මොහොම ස්තුතිය අඳුරු මේ තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි. පරිතිරණම් සරණයි.
මට මේකේ හොඳ එකක් කියලා දිනවා. මේ අර ඔය අයියා අහපු ප්‍රශ්නෙටම හොඳ උත්තරයක් මේ මම නබීක මල්ලිද කියලාදී. ඒ කියන්නේ මල්ලියගේ මේ මූලාශ්‍ර රෙෆරන්ස් එක එතන තැනක් පොඩ්ඩක් දැම්මම මම හිතා ලේසියි. ඒකේ ඔය කියන්නේ ඉග්විති භාග්‍යතුන් වහන්සේ උපාලි ගැහැවියට පිළිවෙල කතා කළ සීක. ඒ මෙසේය දාන කතා, සීල කතා, සද්ද කතා, කාමයන්ගේ ආදීනව ලමු බව, කෙලෙසි බව, නෛෂ්ක්‍රමයේ ආනිසංස යන මේ වදාළස ඒක යම් පිටක භාග්‍යතුන් වහන්සේ උපාලි ගෘහපති වූ කල්ය සිත් ඇත්තාහු, මෘදු සිත් ඇත්තාහු, විනීවරණ සිත් ඇත්තාහු, උද්‍රග උදග්‍ර සිත් ඇත්තාහු, ප්‍රසන්න සිත් ඇත්තාහු දැනගත්තේක්ද එකල්ලි බුදුවරුන්ගේ යම් සාමුක්කාංශක දේශනාවක් ඇද්ද ඒ ආරසත්‍ය වදාළනසේක කියලා තමයි මේක පෙන්වන්නේ. එතකොට තේනවද මේකේ අර අපිට ප්ලෑන් කරලා මේ මුරුදු සිතකට නැත්තම් ඒ විනීවරණ මොහොතට ගේන්න බෑ. තමන්ගේ මනස සංසුන් වෙන්නේ යම් විදිහකටද අර විනීවරණ මොහොතට ආසන්න වෙනවා. මම හිතන්නේ මේ සූත්‍ර ටික ඒ පාළි ඒ ටික බලවනම් හොඳයි. ඒක ලස්සනට කියලා තියෙනවා. තව ප්‍රශ්න තියෙනවද?
ස්වයන්ස් තේරුවන් සරණයි.
තේරුවන්.
ස්වයන්ස් අපි අර මේ අර නිරෝධය කියන එක ඇත්තට මුලින් අර පැහැදිලි කරගන්න ඕන කියන කාරණාවනේ ඇත්තටම පැහැදිලි. නමුත් අර අපිට සමුදේ පැත්තේ මේක තෝරගන්න බැරිද? අර කච්චානගොත්තු සූත්‍රය එහෙම පැහැදිලි වෙනවානේ. දැන් සම්මාදිට්ඨිය පැහැදිලි කරන තැන මේ ලෝකයේ සමුදේ දකින්නකොට මේකේ ලෝකයේ ඇත නැත කියන අදහසක් තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙනවා. නිරෝධය දකින්නකොට ලෝකයේ ඇත කියලා යම් අදහසක් තියෙනවා නම් ඒකෙන් නිදෙනවා කියලා ඔය දෙපැත්තෙන් මිදෙන ආකාරයේ
පිළිතුර. එතන ලොකු හොඳනේ දැන් අපි නිරෝධය කියලා ගත්තොත් ඒක තමයි. එතන අපි නිරෝධය කියලා ගත්තොත් ඒ කියන්නේ නැතාන්තයෙන් මිදෙනවා කියන එක ගත්තොත් එතකොට දැන් අපිට සාමාන්‍ය අනුවර්තයේනේ නිවන් දකින්නකොට නැතාන්තයෙන් මිදෙනවා වගේ කියලානේ.
ඒ
නිරෝධය දකින්නවා කියන්නේ නිවන දකින්නවා කියන එකනේ.
එහෙමයි.
නිවන දකින්නකොට එතකොට එහෙම් බැලුවොත් ලෝකය කියන්නේ ඇතාන්තේ විතරක් වෙනව නේද?
එහෙමයි. ඔව්.
නමුත් ඔතන හොඳට තේරුම් ගත්තොත් තේරුම් ගත්තා කි ඔතන ඔය ඇත නැත කියන්නේ නිච්ච බව දන්න කෙනාට තේරෙන දෙපැත්ත. කියන්නේ අනිච්චත්වය වැටහිච්ච කෙනාට නිරෝධය කියන්නේ අනුපාද ස්වභාවය වැටහිලා තියෙන්නේ. ඒ නිසා යා උත්පාදලක් කියන්නේ උත්පාද ස්වභාවය දන්නවා. උත්පාද ස්වභාවය තුල ආකාර දෙකක් තියෙන්නේ. එක්කෝ ඇත කියන එක උත්පාදනය නැත්නම් නැති කෙනෙකු උත්පාදනය.
ආ ඒකෙන් ඒකේ තමයි අස්තින්ත කියන එකෙන් පැහැදිලි වෙන්නේ නැත්ින්ත කියන එකෙන් පැහැදිලි කරන්නේ ඒතොර ඇත කියන ඇත නැති කියන දෙකමද අදහස් වෙන්නේ ඒතොර සමුදේ දකින්න කියන එක.
අස්ති සහ නැත්ති කියන්නේ ඇත සහ නැති කියන එක. ඒතර බුදුහාමුදුරු කච්චාන මහරතන වහන්සේ කියන්නේ ඇත සහ ඇත කියලා අන්තයක් තියෙනවා කච්චාන නැත කියලා අන්තයක් තියෙනවා කච්චාන මේ ලෝකේ කියලා.
ඔව් අර එතන දැන් මුලින් කියන්නේ සයනසු දැන් සමුදේ දකින්න කෙනාට ලෝකේ නැත කියලා අදහසක් තියෙනවා නම් ඒක දුර වෙනවා කියන එක නේද එතනින් පැහැදිලි වෙන්නේ.
ඒක තමයි මං කියන්නේ. එතකොට තේරෙනවද එතන නැත කිය ඇත සහ නැත කියන්නේ ලෝකය තුල කතාවක් නේ.
ආ ඒ දෙකම එකතනින් පැහැදිලි වෙනවා. දැන් නැත කියන එකත් එක්ක ඇත කියන එකයි දෙකම තමයි එතන ගම් වෙන්නේ නේද?
නෑ නෑ මෙතන මම පොඩ්ඩක් එහෙම කියනවා සමුදය දැන් Nirodhaya වැටෙන කෙනා වැටෙන්නේ සමුදයට. මොකද Nirodhaya කියන එක අත්විඳින්න බෑනේ. ඒ කියන්නේ මෙනෙහි කරලවත් විඥාන මට්ටමකින්වත් පෙනෙන මට්ටමකින්වත් කවදාවත් නිරෝධයට අල්ලගන්න බෑනේ.
නෑ.
එතකොට එයා ඉන්නෙම දැන් අවබෝධ කෙනා ඉන්නෙම නැවත ලෝකය තුල නේද?
ලෝකය තුල.
හැබැයි එයාට අවබෝධ ඥාණයට කලින් ලෝකය හමු වුණේ පටන් ගැනීමක් සහ අවසානයක් එක්කනේ හැමදැනම.
ඔව්.
ඒ කියන්නේ ඕනම වැඩක් පටන් ගත්තා ඉවර කරා කියලා හිතන්නේ එයාට. අවබෝධයෙන් කලින්. හැබැයි අවබෝධය තුල එයාට තේරෙනවා නේද මෙතන පටන් ගැනීමක් අවසානයක් කියලා අල්ලන්න බෑ. මෙතන පැවැත්මක්මයි හම්බෙලා තියෙන්නේ නිච්ච බවමයි කියන්නේ.
එහෙමයි.
ඔන්නෝ නිච්ච බව කියන එක වැටහෙන කෙනාට තමයි ඇත කියන අන්තයෙන් මිදෙන්නේ. උදේ දකින්නකොටද? ඔව් උදේ දකින්නකොට මම මතක හිටින්නේ.
උදේ දකින්නකොට නැත කියන අන්තය.
ඔව් තමයි. ඇත කියන අන්තයෙන් මිදෙනවා වැය දකින්නකොට නැත කියන අන්තයෙන් මිදෙනවා උදේ දකින්නකොට. ඒක වෙන්නේ ලෝකය තුල දැන් යාගේ දෘෂ්ටිය පිරිසු වෙලා තියෙන ස්වභාවය.
එහෙමයි.
පැහැදිලිද?
චුට්ටක් වෙයි තව පැහැදිලි නම්.
කියලා දැන් අනුත්පාදය දැන් උත්පාදය දැක ගන්න පුළුවන් ද අනුත්පාදය දන්නේ නැතුව?
අන්න ඒක තමයි චුට්ටක් තව පැහැදිලි වෙන්න ඕනේ. ඒක මොකද්ද මේ මේක මේ
බැරි නම් මේක අරල ප්‍රශ්න කරන මම නිරෝගී කියලා කියන්න නම් මම මොකක්ද දැනන් ඉන්න ඕනේ?
රෝගී කියන්නේ.
අන්න හරි. ඒක තේරෙනව නේද? අනුත්පාදය කියලා එකක්, ඒ කියන්නේ උත්පාදය ගැන කතා කරන්න නම්, ඒ කියන්නේ සමුදය ගැන කතා කරන්න නම් නිරෝධය කියන එක හම්බෙලා තියෙන්න ඕනේ කියලා.
හා.
තේරෙනවද?
සමුදේ කතා කරන්නේ නිරෝධේ හම්බ වෙච්ච තැන තමයි සමුදේ ගැන දැක්ක පුළුවන් අපිට.
ඔව් ඒ කියන්නේ අසංකතය ගැන කතා කරනවා නම් සංකතය ගැන දැනගෙන තියෙන්න එපේ. සංකතය ගැන අපි කතා කරනවා නම් අසංකතය අපිට අහුවෙලා තියෙන්න එපේ.
ආ එහෙම නැතුව අපිට මේ සංකතය පැත්තෙන් විතරක් කතා කරන්න බෑ කියන එකනේ.
නෑ සංකතය කියන එක හමු වෙන්නෙම ලකුහඳුනේ සත්‍ය ඥානිය තුල නෙමෙයිද? පෙර නොඇසුිරු දහම ඇහුවට පස්සේනේ අසංකත දාතු තේරෙන්නේ.
ආයෙමයි
ඔව් හරි හරි ඒ තාක් එක මඤ්ඤණාවක් මිසක අපිට අපි නිකන් අර හිතලා ගත්ත අසංකත සංකතයක් මිසක අර මං ඊයේ කතා කළේ අර ගල් ගුහාව ඇතුලේ ආලෝකයේ අඳුර කියනෝ වගේනේ අපි අසංකත සංකත කියලා අද අපි කතා කරන්නේ.
ආ එහෙමයි ඔව්
ඔව් හැබැයි පූර්ණ ආලෝකයේ පහළම ගල් ගුහාව ඇතුලේ කතාව ආයි ගන්නෙම නෑනේ කෙලිම අඳුරම බව තේරෙනවනේ.
එහෙමයි
අර ආලෝකයේ සම්පූර්ණයෙන් පහළ වුණාම මේ පැවතුනේ මේ අපි ඉන්නේ අඳුරක බව තේරෙනවා කියන ස්වභාවයට එන්නේ.
එහෙම
අන්න එතන පහළ වෙන නූල තමයි උදේවිය.
උදේවිය කියන එක එහෙමයි.
ඒක උදේ දකින්නකොට නැතන්තය කියලා වෙනවා, වැය දකින්නකොට ඇතන්තය කියලා. ඒ කියන්නේ පැවැත්ම අහුවෙනවා යාට. ඒ නිසාම අර දුක්ඛ ලක්ෂණය හරියටම අහුවෙනවා මනසට. මනසට නෙමෙයි. ඒ කියන්නේ දුක්ඛ ලක්ෂණය තුල දුක්ඛම් බයට්ටේන කියන ස්වභාවය එතන මේ හරියට කුළුගන්නේ නැහැ එතන. පැවැත්ම හම්බෙනකොට.
එතන බයට්ටේන කියලා මොකද සයින්ස් එතන අදහස් වෙන්නේ? දුක්ඛම් බයට්ටේන
කියන්නේ බයාර්ථයෙන් කියන එක. බයාර්ථයෙන් කියන්නේ අර නෙමෙයි. ඒ කියන්නේ මේ සසර පැවැත්ම කියන තැනට. ඒ කියන්නේ සතරපා මම මෙහෙම කියනවා සතරපාගත වෙයි කියලා කියන බය නෙමෙයි.
ඔව් ඔව් ඒක හරියට.
දැන් උදාහරණ කියනවා නම් මේ දිව්‍ය ලෝකේ සත්‍විත රජකම ලැබුණාක් තියෙන බයක් කියන තැනට.
එහෙමයි.
ඔව්. ඒකට තේරෙනවනේ දැන් අපි සත්‍විත රජකම ලබන්න අපි කෑදරයිනේ. අපිට බයක් නැහැනේ අපි ආසයන් යනවානේ.
ආසයන් යනවා.
ඒ කියන්නේ අර ප්‍රසවඩයසලන සැපම දුකක් කියන තැනදී.
දකින්න එක.
ඔව්. තාද.
එහෙම. ඒක මේ බල දහසක් අපේ කොගලි හිමත්ය පොඩ ප්‍රශ්න ටික පැහැදිලි කරේ පොඩ අපි ඔබ සමගින් අපි දවස් පාසක් ගත කරා ටිකක් ඒක
එහෙම
එතුම කතා කරේ පොඩ
දැන අතර ෆයිනන්ස්
ඔතන
සැපම දුකක් කියන එකත් තව ටිකක් පැහැදිලි කළොත් වටිනවා මං හිතන්නේ. මේ සැපම දුකයි අර දුක කියන එකේ හුලයි කියන එකත් මං හිතන්නේ හැමෝටම වැදගත් දෙයක්.
එතරම මායි මම මෙහෙම අදහසක් කියන්නම්. අපි දැන් මේ ලෝකය තුල ඉන්න කෙනාට තමයි සැප සහ දුක කියලා දෙපැත්ත හම්බෙන්නේ. එහෙනම් අපි අද ලෝකය තුල තමයි සැපක් සහ දුකක් කියලා අපිට තේරෙන අත්දැකීම තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන සැප දුක ලෙසත් දුක හුල ලෙසත් කියන එක අහුවෙන්න නම් උපේක්ෂාව අනිත්‍යයි කියන ස්වභාවය හම්බ වෙලා තියෙන්න ඕනේ. ඒක පැහැදිලි නේද? ඒ කියන්නේ අපි ඉන්නෙම සංස්කරණයක කියලා අහු වුණොත් ඇත්තටම අර සැප සහ දුක කියන එක අමුතුවෙන් එයාට يعني විශේෂයෙන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. මොකද එයා හැම මොහොතෙම කටයුතු කරන තැන දුක බවට අහු වෙලා ඉවරනේ. ඒකයි මම අර හැමතිස්සෙම මතක කරන්නේ උපේක්ෂාවම තමයි දරුණුම දුක. නැතුව සැප හෝ දුක කියන එක නෙමෙයි දරුණුම දුක. පැහැදිලිද?
එහෙමයි සයන්.
ඔව් එතන කියන්නේ ආපහු යන්න වෙනවා අර
සංකාරයටම යන්න වෙනවා
සංකාර මට්ටම කියන එක නේද
එහෙමයි අර මේ මාවට මං කියවෙක පහන්න දැන් අපිට ලෝකය තුල තමයි උපේක්ෂාව දුකක් නැතුව සැපසහ දුකත් තන මේ දුක සැප හම්බෙන්නේ නමුත් අවබෝධඥාණය තුල හමු වෙන්නේ සැප දුක කියන එක නෙමෙයි අර සැකස් වෙන තැනින්මයි සැප දුක හම්බෙන්නේ කියන තැනින් තමයි ආඩ දුක හම්බෙන්නේ
නැහැ එතන සාමාන්‍යහන්ස මේ අර ඒකේ ඉස්සෙල්ලා මතු කළා
එහෙමයි
එතෙන්දි නේද අර ඉත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති කියන්නේ
එහෙමයි
මම හිතන්නේ මොකද ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ අර එතන ඇත කොටසේ තණ්හාව කියන එක ඒ වුණාට මෙතන අදහස් වෙන්නේ සංකාර මට්ටමේම
තණ්හාව එහෙම ඒක එතන මම අර උතන තේසා තණ්හා කියන එකටත් වඩා ලස්සනට කියන්නේ චක්කුම් ලෝකේ පිය රූපම් කියලා කියන්නේ. ඒ කියන්නේ එතන මම අර අදහස් කරන්න ගියේ දැන් චක්ෂුෂයම ප්‍රියයි කියලා හමු වෙනකොට එතන අර කැමැත්ත තියෙනවා කියන්නේම තණ්හාව කියන එකනේ. ඒකෝර දැන් මෙතන අමුතුවෙන් ඇහැට තණ්හාවක් කරගන්න දෙයක් නැහැ. අපි ඉන්නේ ඇහැ කියන ස්වභාවය තුලමයි මමත්වය හම්බෙන්නේ. ඒ කියන්නේ උතන පෙනීමම තමයි ඇත්තම තණ්හාව.
කියන්නේ පෙනීම පෙනීමේ ස්වභාවයට තියෙන කැමැත්ත දකින්න තියෙන කැමැත්ත වගේ නේද
පෙනීමේ ස්වභාවයට නෙමෙයි පෙනීමේ ස්වභාවයමයි කැමැත්ත
ඔව් ඒ කියන්නේ දැන් අපි පෙනීමේ ස්වභාවය කියන්නේ අපහු ගත්තාම දැන් ආයතන හයටම ගත්තොත් ලෝකේ දැනගන්න තියෙන කැමැත්ත වගේ එකක් වෙනව නේද
ඒක මෙහෙමයි දැන් ලෝකය දැනගන්න තියෙන කැමැත්ත කිව්වහම එතකොට අපිට කැමැත්ත අහුවෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට වගේනේ
ඈ ඒ පැත්තෙන් නෙමෙයි
ආ මම කියන්නේ ඒ පැත්තෙන් නම් හරි ඔව් ආයතන පැත්තෙන් ගන්නවා නම් හරි ආයතන කියන්නේ රූප ආයතන මේ ශබ්ද ආයතන වගේ පැත්තට යන්නේ නැතුව සක්කායතනයි කියලා තැනින්ම ගත්තා නම් හරි
ඔව් ඒ කියන්නේ රූප දකින්න ඒ කියන්නේ ඇහැ කියන පැත්ත
ආ හරි ඇසම කැමැත්ත නාසය ඇස දිවම ඇස කන නාසය දිව ශරීරයේ මනසම කැමැත්ත ඒකම තණ්හාව ඒකම විද්‍යාව එකයි හරියට ඇහැම පිරිසින් දැක්කොත් එතනම තණ්හාව ගෙවෙනවා කියන්නේ.
ඔව් ඒ මට්ටමේ දැන් අපි අර රූප මට්ටමට නොගියට ඇහැ කියනකොටම يعني ditta sutamata viññāta කියන මට්ටමේ මම මේ කතා කරන්නේ.
එහෙමයි
එහෙම. ඒ extent අර බාහිරයක් පිළිගන්න ගතියක් මනේද ආයතනෙ
කියන්නේ ඔව් අත්‍ය මේ මාම අදහස් කරන එකේ අපිට ඇත්තම අපිට අත්දකින්න පුළුවන්කම එන්නේ පිළිගන්න ස්වභාවය තමයි.
එහෙමයි.
ඒ කියන්නේ අර අර මම ඒකයි පොඩ්ඩක් අතන ක්ලියර් කරලා දුන්නේ. දැන් අපිට හුඟක් වෙලාට එහෙම කිව්වාම හිතෙන්නේ ඒක තමයි මේ පේන දේට දින කැමැත්ත වෙන්නදී මේ කියන්නේ කියලා. නමුත් ඒක නෙමෙයි අදහස. පෙනීමමයි තණ්හාව කියන්නේ. හැබැයි අපිට ඕක අත්දැකීමට තේරෙන්නේ අර බලන්න තියෙන නැත්නම් පෙනෙන්න තියෙන ස්වභාවය ටිකක් බාහිරට ගිහිල්ලා.
එහෙමයි.
ඒක කරපහසුව ගන්න එපා. ඒ කියන්නේ බාහිර කැමැත්තක් අහිං කරාගෙන හිම මොකක්වත් වෙන්නේ
නැහැ. නෑ නෑ. මම මේ අහන්නේ එතනම රජ්‍යත් බහිද්ද වෙන්වීම ඇවිල්ලා නේද? ඒ කියන්නේ
ලෝකේ. එහෙමයි. කියන්නේ මම සරලව කිව්වා ඇහැ පවතිනවා කියන්නේ මේ කියන්නේ රූපන් ලෝකේ පිය රූපන් කියලා අනිත් පැත්තට බුදුහාමුදුර පෙන්නන්නේ නේද?
එහෙමයි. එතන නිරුත්තර.
ඇත්ත ඇති කල්දිම රූපේ වේ කියන තැන අර ဒုတိය හත්ති පාදූප සූත්‍රයේ මොකද කියන්නේ බුදුහාමුදුර අහන්නේ? බඩගින්න ඇති කල්හිම يعني බඩගින්න මේ අත අත ඇති කල්හිම ඉස්සරහට ඉස්සරහට අද්දිගු කිරීමත් පිටිපසට අද්දි කිරීමත් වෙනවාසේ කකුල ඇති කල්හිම ඉස්සරහට පියවර තබන එකත් පසුපසට පියවර තබන එකත් වෙනවාසේ ඇස ඇති කල්හිම රූපය හමු වෙනවා
එහෙමයි එතන ස්වාමීන් වහන්සේට කොට ඒ ඉස්සෙල්ලා කතා කරපු එකට අපි දැම්මොත් එතන ඒ කැමැත්ත කියන්නේ සුඛයක් වගේනේ එතකොට ඒක
තමයි එතන තමයි ඇත්තම මේ ප්‍රිය භව තියෙන්නේ.
අන්න හරි. ඒකේ දැන් සුඛයේ දුක්ඛය එතනම හදනවනේ නේද?
අන්න ඒක තමයි මම අර සැපයේ දුක කියන නිර්වචනයට අහුවෙන්නේ නැතුව සැපයම දුකයි කියන තැන අහුවෙන්නේ ඔන්න ඔකට ආවොත්. මොකද එතන තේරෙනවා ඒ එතන සකස් වීම තුලින්ම හමු වෙනවා කියලා දැක්කහම සකස් වීම දුක බව නුවණ දන්න කෙනාට සැපම දුක කියන එක හම්බ වෙනවා.
නැහැ. එතන සැප කියලා අදහස් කරන්නේ ඒ යෙදෙන තණ්හා ගතිය නේද? කැමැති
ප්‍රිය භව ප්‍රිය භව. ඒ කියන්නේ එතන තියෙන ඒ කියන්නේ පෙනෙන්න තියෙන ප්‍රිය භව.
එහෙමයි. එතකොට ඒකේ ඒකේ දුක යෙදෙනවා.
කියනවා. ඒකම දුකයි.
ඒකම දුකයි.
මොකද සාමාන්‍යයෙන් නිර්වචනය කරලා ලෝකෙට ගන්නව බැරි අපිට තේරෙන්නේ ඒකේ දුක මිසක් ඒකම නෙවෙයිනේ.
එහෙමයි එහෙමයි.
අන්නේ එතනින් ගත්තත් මට හිතෙනවා අර පැවැත්ම කියන එක හම්බෙනවා කියලා. කියන්නේ අවිද්‍යාව යෙදිලා තියෙන බවම හම්බෙනවා කියලා හරියට.
එහෙමයි. එතකොට ඒ මට්ටමින් අපිට අර අනිද්දකත් විස්තර කරන්න පුළුවන් ද දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ.
හැබැයි මම දැන් උතන සැපම උතන කියපු හින්දා ඔය ප්‍රිය කියලා පෙන්නුවට ඇත්තම දැන් මේ උතන මම මෙහෙම කියනවා නම් ඇත්තටම ඔය ප්‍රිය භව තුල තමයි සැප දුක උපේක්ෂාව කියන එක අපිට අදාහුවෙන්නේ. එනේ මූල ප්‍රිය භව. එනේ මූල කැමැත්ත ඇතුළේනේ අපිට රාග දේශ කියලා අද අපිට හම්බෙන්නේ.
ඒ කියන්නේ මේ
ඒ කියන්නේ දැන් ඔය අපිට ඇහැට තියෙන මූල කියන්නේ පේන්න තියෙන ආසාව තණ්හාව කියලා අපිට අද හම්බෙන්නේ නැහැනේ. අපිට තේරෙන්නේ පේන දේවල් වලට තියෙන කැමැත්ත කැමැත්තනේ.
ආ එහෙමයි. ඒ දේවල් වලින්
ගන්නකොට එහෙමයි මම. ඒකට මම විතර පොඩක් කියන්න ගියේ ඇත්තම උපේක්ෂාවේ අනිච්ච කියන එක තමයි අර චක්කුව ප්‍රියයි කියලා තන හම්බෙන්නේ අනිච්ඡත්වය.
එහෙමයි. එහෙමයි.
ඒක තුලින් මේක මම කියන එක දැන් මේ මම කියන හදන එක නම් අතර වැරදි හොනේ. කියන්නේ ඒක තුලින් හමු වෙන කැමැත්ත අකමැත්ත තමයි මේ දැන් කියපු උදාහරණයට ඕනනම් කියනවා නම් සැප දුකයි දුක හුලයි කියලා ගන්න වෙන්නේ. මොකද සංකාරය තුලින්මනේ හමු වෙන්නේ සැප.
එහෙමයි. ඒ සංකාරයම.
එහෙමයි.
ඊට පස්සේ හැදෙන දේ නෙවෙයි
සංකරණයම.
සංකරණයම. ඔව්. සංස්කරණය
අර මම ඒකයි අදහස් කරේ ලෝකයාට හමු වෙන්නේ සැප දුක කියලා දෙකක්. හැබැයි සත්‍ය ඥානය තියෙන කෙනෙක්ට හමු වෙන්නේ සකස් වීම කියන තැනින්. එතකොට දැන් ලෝකයා මහ ලොකු දුකක් කියලා හිතන දුක්ඛ සත්‍ය දුක්ඛ ආර සත්‍ය තුල බලනකොට ලදරුවෙක් වගේ.
එහෙමයි.
අර ඊයේතර මම හිතන්නේ අර මල්ලි හැම දැන් මේ නෑ කියන්නේ අර මේ නන්ද කෙනෙක් කියුවේ මේ දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ මේ කවුරු හරි කෙනෙක් කියව දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ කියන එක අපිට තේරෙනව නේද කියන අර්ථයෙන්. නමුත් ওই දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ කියලා අපි අද අපිට තේරෙන නිර්වචනය තුල තියෙන්නේ සංඛාර දුක දැකලා තේරෙන දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ ස්වභාවය නෙමෙයිනේ. ඒ අපි අර වචන ටිකෙන් ලෝක නිර්වචනය කරපු එක.
ඔව් ඒ සංස්කරණය වුණ දෙයක් අල්ලගෙන කියන එකක් මේක.
ඒතකොට සංඛාර දුක කියන එක අතාරලා දාලා ගිහිල්ලානේ.
එහෙමයි.
ඇත්තම හැබැයි සංඛාරණ දුක තේරුනොත් එයාට ආයි කැඩෙන බිඳෙන එකවත් මේ වසඟේ පවත් ගන්න බැරි එකවත් ඒ වගේ තැනකට නෙමෙයි නේද එන්නේ. වසඟේ පවත්වන ස්වභාවයක් දුක බව තේරෙනවා. වසඟේ පවත්වන්න බැරි ස්වභාවයක් දුක බව තේරෙනවා.
එහෙමයි. එතෙන්ට කොහමද එතකොට අර උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්සාඤ්ඤ තත්තං පඤ්ඤායති කියන එක
මට නම් මා මේක කියවනකොට තේරෙන්නේ මේකයි. ඕක බුදුහාමුදුරුවෝ මේ පැවැත්ම ඒ ඥාණය තුලින් ගලවලා පෙන්නපු ස්වභාවයක්නේ. නමුත් අපිට මට හිතෙන විදිහ නම් අපිට අවබෝධ කරනවා නම් අවබෝධ කරන් වෙන්නේ සකස් වීම කියන තැන තමයි. අපි සකස් වීම කියන එක අමතක කළොත් උත්පාදයි තිතයි බංගියයි කියන එක අල්ල ගන්න පුළුවන්. හැබැයි උත්පාදයේ තුල සංකාරය පවතිනවා. තිතස්ස භව තුල සංකාරය පවතිනවා. බංග භව තුල සංකාරය පවතිනවා. පැහැදිලිද? ඒකෝ ඇත්තම උතර මං හිතන්නේ බේස් එක සංකරණය.
එහෙමයි. ඒ සංකරණය තුලම කියන්නේ සකස් වෙන ස්වභාවයේම තියෙනවා ඔය කියන කරුණු තුන.
කරුණු ටික. මොකද දැන් උත්පාදයේ කියන එක විතරක් අපි තනි කළොත් එහෙම එතකොට සංකරණ දුවක් කියලා යෙදෙන්නේ
නැහැ. එහෙමයි.
මට හිතෙන්නේ එහෙම තනි කළොත් නම් ඔය නිර්වචන ටික ගන්න පුළුවන්. එතකොට නිකන් අපිට තේරෙන්නේ අර එතකොට උත්පාද වෙනකොට සංකාර දුක නැහැ කියන්නේ. එතකොට එතන අනිත්‍යත්වය හම්බෙන්නේ නැහැ
වගේනේ. ඒ උත්පාද වෙන ගතියන
ඔය තමයි උත්පාදයේ විතරක් තනි කළොත් සකස් වෙන ගතිය අමතක කරලා ඒක හරියන්නේ නැහැ. මෙතන හම්බෙන්නේ සකස් වීම තුලමයි උත්පාද ත්‍රිබංග කියන එක හම්බෙන්නේ කියන එක.
ඔව් ඒ මං කිව්වේ දෙයකට දාලා නෙමෙයි ඒ සකස් වීම තුල තමයි සංස්කරණය.
ස්වභාවය තුලම. ස්වභාවය තුලම නේ.
ඒ හැදෙන දේ නෙමෙයි මේ කියන්නේ.
එහෙම එහෙමයි. ඒක තමයි. නෑ මම අදහස් කරේ දැන් අපිට ඔය හැදෙන දේ පැත්තෙන් කල්පනා කරාම නම් ඉතින් ගන්න පුළුවන් මේ ඉපදෙනවා පවතිනවා වෙනසෙනවා කියලා. හැබැයි ඒ කෙනා කියන එක නිරන්තරයෙන් සක්‍රියයි. අන්න එතන සංකරණ දුක අපිට අහුවෙන්නේ නැතුනොත් එහෙම බැලුවොත්. ඒ විදිහට විස්තර කරන්න බෑ. ඒතකොට බුදුහාමුදුරුවෝ කියේ දේශනේට අනුව හිත කියලා බැලුවම තේරෙනවා මෙතන අපිට හමු වෙන්නේ සංකරණ දුකම තමයි කියන එක.
එහෙම. ඒ සංකරණ දුක කියන එක අපහු අර ගන්නන්නේ ඇයි ඒක දුක කියලා බැලුවොත්
එමයි.
එතන අර පිය රූපං සාත රූපං කතාවේ සුඛයේ දුක කියන පැත්තෙන් යන්න වෙනවා නේද?
නෑ මම එතරම්ම එතන අර පිය රූපයි කියලා පෙන්නුවේ ඇත්තරම. එතකොට දැන් එහෙම ගත්තොත් පෙනීමම ප්‍රිය නම් එතකොට එතන දුක කියන එක හටගන්න විදිහක් අපිට කියන්න බෑ නේද? يعني පෙනීම තුල දුකක් හම් වෙනවා නම් සත්‍ය නිවන් දැකලානේ කොහොමද?
පෙනීම කියන්නේ මම ඒ දෙයකට දාලා
නෙමෙයි. මේ දෙන්නේ මවත් කියන්නේ දෙන්නේ මේ පෙනෙන ස්වභාවයෙන්ම දුක නම් අපිට ආයෙ අලුතෙන් ඕක සැප දුක කියලා වෙන් කරගන්න ඕනේ නැහැ. එතකොට දුක හම් වෙලානේ පෙනීම තුලම.
ඔව්.
එතන ඒ ප්‍රිය බව කියලා කියන්නේ මූල උපේක්ෂා මට්ටම. අර මතකද අපි අර අස්තාවර ඉස්තාවර බව කතා කළා. එතන හොඳට බලන්න වඩා තණ්හාව තියෙන්නේ ප්‍රමුඛ වෙන දෙයකටද අප්‍රමුඛ වෙන දෙයකටද?
අප්‍රමුඛ කියලා පැහැදිලි නේද?
ඔව් අප්‍රමුඛ වෙන තැන තියෙන්නේ ඇලීම ගැටීමද උපේක්ෂාවද?
උපේක්ෂාව.
උපේක්ෂාව තුල නේද අපේ වැඩිපුර තණ්හාව ගිහිල්ලා තියෙන්නේ?
එහෙමයි.
ඒතර තණ්හාව කියන්නේ කැමැත්ත නේද?
එහෙමයි.
ඒතර අස්තාවර බවට සාපේක්ෂව ඉස්තාවර බවේ කැමැත්ත වැඩි කියන්නේ එතන නේද වැඩිපුර ප්‍රිය බව තියෙන්නේ?
එහෙමයි.
අන්න ඒ අර්ථයෙන් තමයි එතන ප්‍රිය බව ගන්න තියෙන්නේ.
ඔව්. ඒ ප්‍රිය බව ගන්නේ අවිද්‍යාවේ නොදන්න කමටම හින්දා ඒක දුකයි නේද?
ඒක මෙහෙමම එතන සැප දුකයි කියන එක නෙමෙයි මම අදහස් කළේ උපේක්ෂාව අනිත්‍යයි කියන දැනට. මොකද උතන මේ සැප කියලා ඔය පෙනීම සැපයි කියලා කියන්නේ අත්‍තරම උපේක්ෂා මට්ටමටනේ.
එහෙමයි.
ඒතකොට මේ අත්‍තරම ලෝකය තුල තියෙන උපරිම සැප තියෙන උපේක්ෂාවයි මිසක් සැප හෝ දුකේ නෙමෙයි. එතකොට සැපම දුකයි කියන එක හරියට අහුවෙනවා නම්, يعني සැපම දුකයි කියලා ලෝකෙ තියෙන වචන වලින් අපි කිව්වොත් මේ ලෝකෙ තියෙන උපරිම සැප තමයි නුවණින් දැක්කොත් උපේක්ෂාව.
ඔව්.
උපේක්ෂාව දුක බව හමු වෙන විදිහ තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ උපේක්ෂාවේ අනිත්‍ය බව දැකීම කියලා.
ඒ උපේක්ෂාව කියන්නේම ආයේ ලෝකේ සකස් වෙනවනේ නේද?
සකස් අර මම කිව්වාගේ එළියට පයින් නැතුව සකස් වීම කියන ස්වභාවය.
ඔව්. ඒ එළිය නෙවෙයි මං කියන්නේ
මේ. එහෙමයි. නෑ මම අරේ පොඩ්ඩක් ආයියා උළුප්පන්නේ සමහරවට දැන් අහන් ඉන්න කෙනෙක් අර පැත්තට යන්න දින ප්‍රවණතාවය වැඩි නේ මොකද අපිට තේරෙන්නේ මේ එළිය කතාවකින්මනේ.
ඔව් නෑ මනේ සංස්කරණ ස්වභාවය.
එහෙමයි එහෙමයි. ඒකනේ එකම තමයි ඇත්තම ලොකුම සැප. ඒ කියන්නේ ඇත්තම ලෝකයා නොදන්නවාට සංස්කරණය තමයි අපි සැපයි කියන මට්ටමේ ඉන්නේ අද.
එහෙමයි.
අපි වට ඔය සැප අමතක කරලා තමයි වෙන සැප පස්සෙන් පන්නන්නේ.
ඔව්. දැන් ඒ සංස්කරණය වෙන බව නොදන්න කමමනේ අවිද්‍යාවෙන්නේ.
අන්න හරි.
ඒ නිසා නේද ඒක, ඒ කියන්නේ ලොකුම දුක වෙන්නේ.
එහෙමයි එහෙමයි. ඉතින් උපේක්ෂාව අනිත්‍ය බව නොදන්න තාක් මේ සත්‍යය දුක දැනගන්න විදිහක් නැහැනේ.
එහෙමයි.
එතකොට දැන් එහෙම ගත්තොත් උපේක්ෂාවේ අනිත්‍ය බව නොදන්න තාක් සත්‍යය දුක දන්නේ නැත්නම් අපි අද මේ දුකයි කියලා කතා කරන දුක නෙමෙයිනේ.
එහෙමයි.
එතකොට දැන් අපි ඊතරමාන හොඳට බැලුවොත් ඉතින් දැන් ලෝක සත්වයා සැපයි කියලා රමණීය කරන උපරිම තැන තමයි උපේක්ෂා මට්ටම. හැබැයි බුදු පියාණන් වහන්සේලා දුකයි කියලා පෙන්වන්නෙම ලෝකයා සැපයි කියලා කඳුළු කරන හොඳම තැන. එතකොට තේරෙනෝනේ එතන තියෙන දුකේ ගැඹුර.
ඔව්. ඒක තමයි. එතකොට අර ඒක කොච්චර ගැඹුරුද පෙරණ අයසු විරුදහම කියන එක. එහෙමයි එහෙමයි. කර බුදු කෙනෙකුට විතරයි මේක පෙන්වලා දෙන්න
පුළුවන් කියන්නේ. එහෙමයි.
එහෙමයි.
නැත්තම් වෙන්නේ අර අපි එදා කතා කළා වගේ ලෝකය තුල පෙනෙන ඇසෙන දැනෙන හිතෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පැත්තෙන් කඩාගෙන ගිහිල්ලා නේව සංඥා නා සංඥා ටික තමයි නිවන කියලා ගන්න
වෙන්නේ. එහෙමයි. දැන් අන්නේ ඒ එතන ආර්ය සත්‍ය පැත්තෙන් ඒක දකිනකොට අනිත් හතරත් එතන යෙදෙන්නම වෙනවනේ. අමුදයයි, නිරෝධයයි, මාර්ගයයි කියන.
එහෙමයි එහෙමයි.
සත්‍යඥාන මාර්ගයනේ.
එහෙමයි. අර චතු සත්‍ය කියන එක එකක් එක සැරේ එකක් පළවෙනි ඒ කියන්නේ පළවෙනි එකට තප්පරයකින් පස්සේ ඊළඟ එකවත් එහෙම එකක් නෙමෙයි එක තැන හතරම හරියට අහුවෙනවා.
එහෙමයි එහෙමයි. අන්න එතන ස්වාමීන් වහන්සේ දැන් ඕක අර එක එක පරයයන් එන්න පුළුවන් නේද? දැන් ඔබ වහන්සේ ඒක පෙන්නනවා මේක නිරෝධය දකින්නම ඕන කියන තැන.
එහෙම
හැබැයි කෙනෙකුට ඒක දුක දැකීම තුලත් අර ටික තියෙන අර ගාම්පති සූත්‍රය කිව්වා වගේ
එහෙමයි. එතනම ආවේ මම නිරෝධ කියන්නේ මම ඒක ස්ථාවරවම් පිළිටලා නැහැ. මොකද දැන් සාරිපුත්ත හාමුදුරුවන්ගේ කතාව ගත්තහමත් යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ කියන පද දෙකෙන් සෝතාපන්න වුණා කියලා නේ පෙන්වන්නේ.
එහෙමයි.
එතකොට එතන පෙන්වලා තියෙන්නේ සමුදේ පැත්ත.
ඔව්.
එතකොට දැන් මම එතන අදහස් කළේ අර දැන් මේ අද අපේ තියෙන මට්ටමත් එක්ක අපි යමක් හැදෙන විදිහ කියනකොට බොහෝ දුරට හමු වෙන්නේ අර ඵලයේ ඇත්ත කරගෙන හැදෙන්නේ කොහොමද කියලා බලන මට්ටම.
ලෝකෙට අයිති පැත්ත.
ඔව්. එතකොට ඒකෙන් ඒකෙන් මිදෙන පැත්තට තමයි මම කිව්වේ මට හිතන විදිහට නම් අනිත් පැත්තෙන් කියන එක සෑහෙන තීරයි කියලා.
ආ ඒක හරි. කොහොම හරි මට හිතන්නේ ඒක එක එක පරියාවලින් ඒ ඥාන හතරෙන් කොයි පැත්තෙන් දැක්කා කියන්නේ හතරම එන්න ඕන.
අනිවාර්යෙන් අනිවාර්යෙන්.
ඔව්.
අර දැන් අපේ පුරුද්ද තියෙන්නේ මේ තියෙන දේ හටගත්තේ කොහොමද කියලා අහන එකනේ. නැතුව මේ තියෙන බව හටගත්ත විදිය අහගන්න නෙවෙයි අපි කැමති.
එහෙමයි.
අන්න ඒ දෙන්නේ තමයි මම කිව්වේ සමුදේ පැත්ත අල්ලගන්න අමාරුයි කියලා.
ඔව්. ඒක ඉතින් අර පුද්ගල නානත්වය අනුව ඉතින් වෙනස් වෙන්න පුළුවන් නේද?
එහෙම ඒක අර දැන් අර ඒක මම අර දැන් මගේ පැත්තෙන් ගත්තාම දැන් අපි ඒකට දේශනා කරන්නේ අර පරියායම නිසා. ඒතකොට දැන් බොහෝ දුරට දැන් ඒ දේශකයාගේ පරියාය මත අහන කෙනා ඒ අහන කෙනාට සමහරවිට ඉන්නේ වෙනස් වෙන්න පුළුවන් ඒකට.
එහෙමයි. ඒක තමයි අර අහන කෙනාගේ මට්ටමට එයාට වැටෙන විදිහට මං හිතන්නේ අර බුදු කෙනෙක් එක එක විදිහට
එන්න කියන්න අමාරුයි.
එහෙමයි.
මොකද මේ කියන්නේ මම try කරලා නැතුවම මේ සමුදය try කරලා තිනවා මේ හැබැයි හුඟක් වෙලාවට මට හිතෙන්නේ අර අන්තිමට කියන්නේ මේ මේ ලෝකේ හටගන්නේ මෙහෙමයි කියලා චින්තනයට තමයි එන්නේ එතකොට. කියන්නේ දැන් ශක්තිය නම් මනම් මේ ලෝකේ හටගත්ත පරමාණු ඔක්කොම අයින් වෙලා අන්තිමට ගන්නවා අවිද්‍යාව නිසා හරි ලෝකේ හටගන්නවා කියන එක.
ඔව් හැබැයි අර සමුදය හොයාගෙන යනකොට දැන් අපි ඔය පටිච්ච සමුප්පාදේ හැමත් මේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ පටන් ගන්නේ දුකෙන්නේ. ඊළඟට ඒකට හේතුව විදිහටනේ ජාතිය ගන්න.
එහෙමයි.
අර අර දැන් නිකන් ඵලයේ ඉඳන් සමුදේ පැත්ත බලන.
හැබැයි මම එතන අපි දැන් මෙහෙම පොඩ බලන්නේ මොකද බුදුහාමුදුරුවන්ගේ ඥාණය කොහොමද උන්වහන්සේ තුලින් අවබෝධ වෙන එකක්නේ.
එහෙමයි.
නමුත් ශ්‍රාවක ගෝචර වෙනකොට අපි ඉන්නේ කෙලින්ම ඵලය ඇත්ත කරගෙන මිසක් අපි ඵලය ඉක්මෝල හිතන්න පුළුවන් චින්තනයක කවදාවත් නැහැ.
ඔව් එතන මං හිතන්නේ අර දැන් මං කිව්වේ අර අපි මොනවද ගත්තේ අර ගින්දරේ උපමාව එහෙම ගින්දරයි දරයි.
එහෙමයි.
ඔව්. කකොට දැන් අපි ලෝකයා ඉන්නේ දර නිසා ගින්න ඇති වෙනවා කියන එකේ. හැබැයි දර උපදින්නේ ගින්න නිසා කියන වගේ ඒක අනිත්‍යතර බටමිටි දෙක වගේ
එහෙමයි.
පැත්තට වගේ බලන ඥාණයෙන් බලාගෙන ගියොත් මං හිතන්නේ සමුදය බලාගෙන යනකොටත් අවිද්‍යාව දක්වා ගියොත් ඔතෙන්ට එන්න පුළුවන්.
ඒකනම් මහමේ හැබැයි මෙහෙමයි නේද දැන් සමුදය බලාගෙන ගිහිල්ලා නිරෝධය කියන තැනට වඩා එතන නිරෝධ ඥාණය අවබෝධ වුණොත් නේද යාට කොහොමත් සමුදය මෙහෙමයි කියන එක අහුවෙන්නේ. එහෙමනේ නේද?
ඔව් ඒ අවබෝධ වෙන මොහොතේ කොහොමත් ඥාන හතරම අනිවාර්යෙන් යෙදෙන්න.
ඔව් මෙතන මේ පෙළේ තියෙනවා ඒක කියපු එක මේ මට ඒක මේ ළඟදී අහුණා එතන මේ ඉඳලා පොඩ එක දානකොට අනුත්පාදශනේ කියන එක.
ඔව් අනිවාර්යෙන් ඒ අනුත්පාද බව එතන ඉස්සම වෙනවා.
එහෙමයි. එතන මම අන්නේ අර්ථය තියලා තමයි අර හුඟක් වෙලාවට කියන්නේ කනේ මෙතන නිරෝධයම දකින්න නැතුව එනේ කියන දේශකයා සමුදේ පැත්ත තමයි අදහස් කරන්නේ. ඒක ගැන තර්කයක් නැහැ. මොකද ඒ අවබෝධ කෙනෙක් නම් සමුදේ මොන වචනේ කිව්වත් අර හැංගීම තිරණ ගන්නේ. හැබැයි අර ගන්න කෙනාට එතනේ හැංගීම මේ යනවනම් එයාට ඒ අර දේශකයා අදහස් කරපු හැංගීමට එන්න වෙන්නෙම අනුත්පාදයේ කියන එක අවදි වුණොත්.
එහෙමයි දැන් අර කියන්නේ සමුදේ අපි අවිද්‍යාව දක්වා ගියොත් එතන අනිවාර්යෙන් අර අනුත්පාදකත්ව තේන්න වෙනවනේ. ඒ කියන්නේ මේ ටිකල්ලි මේ වේ
ඒකේ මොමේ දැන් මෙහෙම ගත්තොත් දැන් අපිට දැන් සාමාන්‍ය ලෝකේ අවිද්‍යාව කියලා කතා කරන් ගියාට අවිද්‍යාව කියන එකත් යම් කිසි කියන්නේ දැන් අර කිරිපිටි නිසා කිරිතේ හදනවා වගේ අවිද්‍යාව නිසා කිරිතේ හදනවා කියලා නිකන් අර ලෝකෙ මට්ටමේ කර්ම ස්වභාවයකින් නෙමේද අවිද්‍යාව කියන කහුවෙ. මම කියන්නේ මේ කියන්නේ ප්‍රඥාවෙන් මෙනෙහි කරලා යන්නේ නැතුව වුණොත් එනේ ඒ කියන්නේ මම අදහස් කරන්නේ හැමදේම දැන් ඒ කියන්නේ නුවණැස පහළ වුණොත් නේ හරියට සමුදේ මේකයි කියලා හම්බෙන්නේ. ඒතකොට අපි දැන් විස්තර කරන එක තුල මම මේක කිව්වා අර කතා කරන දේශකයා තුල සමුදේ ස්වභාවය තමයි කතා කරන නැත්තේ. හැබැයි අල්ල ගන්න කෙනාට ඒක හැමතිස්සෙම අර මේ තියෙන දේ හැදුනේ කොහොමද කියලා වගේ අදහසක් නේ දෙන්නේ හැමතිස්සෙම.
ඔව් ඒක මං හිතන්නේ දැන් ඒ වහන්සේම පැහැදිලි කරන පැත්තේ අර කිරිතේක කොහෙන්ද පැන්නේ ගෙම්බෙක් තැන්නා කියන එහෙම අන්න ඒ වගේ ගත්තොත් ඒ කියන්නේ ඒ ඵලයත් එතන අවිද්‍යාවෙන් හේතුවත් අවිද්‍යාවෙන් කියන ඒ
එහෙමයි එතන ඒ උපමාම ගත්තොත් මම දැන් එතන ඔය ඵලය කියන එක යෙදෙන්නේත් නැහැ කියලා, ඒ කියන්නේ ඵලය පැත්තත් අහු වෙන්නේ නැහැ කියලා එතන ඔප්පු වෙන්නේ ගෙම්බ අනින්න බෑ කියන නෝන આવොත්නේ.
ඔව් ඔව්. අනිවාර්යයෙන් එතන නිරෝධ බව අවබෝධ වෙන්න ඕන. අනුත්පාද දෙයක්මයි මේ ඉපදුනේ.
එහෙමයි. එතකොට ඒක අවබෝධ වුණොත්මයි නේද මේ මේක සමුදේ වෙනව නම් මෙහෙමයි කියන නූනට එන්න පුළුවන්.
අපේ අන්දරේ මේ සම වෙන්න මට පොඩ්ඩක් මේ බාධා කරාට.
ආ නෑ, බාධාවක් නෑ කියන්නේ.
මට නිකන් මේ අර දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ දැන් අර සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා, ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තුන්වෙනි අවස්ථාවෙන් මං හිතන්නේ උතද්දී ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම මට නිකමට මෙතන දැන් ඇත්තටම සමුදය වය ධම්මානුපස්සීවා කියන තුන්වෙනි එක දැන් ගොඩක් අය ඕකට හිතන්නේ නිකන් උදාහරණ නිකන් ජොලියට ඕක රිපීට් කරා කියන වගේ. නමුත් ඇත්තටම ඊට වඩා මහ ගැඹුරක් ඔතන තියෙනවා නේද මේ.
ඇත්තටම මෙතන හොඳට ගන්න බැයිද සමුදේ වැය දන්න කෙනාට තමයි සමුදේ මේකයි වැය මේකයි කියලා දෙපැත්ත හම්බෙන්නේ කියන එක.
අන්න හරි. ඒක තමයි පටිච්ච
සමුප්පාදේ සමුදේ වැය කියන එක හම්බ වෙන්න නම් ආයි අහු වෙන්න ඕනේ ජානතෝ පස්සතෝ කියන තැන.
එහේ
එතකොට එතන තේරෙනවද අර හොඳට බැලුවොත් දැන් සත්‍ය ඥානෙ අවදි වෙච්ච කෙනා සමුදය වැය කියන දෙපැත්තම දන්නවා.
උදයව්වේ
දන්නවා. ඒ කෙනාට පුළුවන් උදය මෙහිමයි කියන ප්‍රඥාවත් වැය මේකයි කියන ප්‍රඥාවටත් එන්න. ඒ නිසාම කායානුපස්සනාව වැඩෙනවා.
ඒ කියන්නේ ශූන්‍යතාව කියන එක නියම හැටියට ඒ තුන්වෙනි අවස්ථාවේ තමයි. මොකද සමුදය දන්න කෙනා ඊට පස්සේ අර 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 අන්තයකට වැටෙන්න පුළුවන්. වය දකින්න කෙනාට පුළුවන්. සමුදය වය දෙකම දකින්න කෙනා ඒකේ පිටිපස්ස, ඒකේ අනිත් පැත්ත තමයි ඇත්තටම මේ අනුත්පාද නිරෝධය. ඒ හරහා ශූන්‍යතාව යම්කිසි ප්‍රමාණයකට ටච් කරන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ එතන
වෙන්නේ. එතන හිමත් ගන්න හරි. දැන් අපි ගත්තොත් මුල ඉඳන්වකට සමුදය දකින්නකොට එයා බය දන්නේ නැත්නම් ඒක සමුදය කියලා ගන්න බෑනේ.
ඒ
එතකොට බය දකින්නකොට සමුදය දන්නේ නැත්නම් ඒකට බය කියන්නත් බෑනේ. එතකොට වෙන්නේ මොකද දන්නවද? සමුදය දකින්නවා කියද්දි බය දන්නේ නැත්නම් එයා කතා කරන්නේ ඇත ගැන. ඇති වෙන්නේ එහෙම. බය දකින්නකොට සමුදය දන්නේ නැත්නම් එයා කතා කරන්නේ නැති වෙන්නේ එහෙම. ඒ කියන්නේ උච්ඡේදය.
හරි. නෑ මම අදහස් කරේ උතන සමුදය බය කියන එකෙන් කියන්නේ ඒ දෙකම නෙමෙයි කියන එක.
අන්න ඒක තමයි. එතන මමත් වෙන අදහස පෙන්නන්න ආවේ ඇත්තම තේරෙනවා උතන තුන්වෙනි තැන දන්න කෙනාට තමයි ඊට පස්සේ දෙක හම්බෙන්නේ කියලා.
අන්න හරි.
අන්න ඒ අර්ථය.
ඒ සමා වෙන මම බාධා කරාද?
ස්පින්ගෙන් ෂෙයාර්ලා නේද තමිනාද?
ඒක මේ රවිවම කියමින් හිටපේ මේ hina වෙලා නතර.
ඒක මට හිතෙනවා දැන්. ඒ කියන්නේ අනිවාර්යෙන් Nirodhe දකින්න ඕන. හැබැයි ඒක දැන් කෙනෙකුට ඕක දුක අවබෝධ වෙනකොටත් ඔය අනිවාර්යෙන් ඒ ඥාන හතරම එතන යෙදෙනවා. යදුන් නැත්තම් අවබෝධ වෙන්නේ නැහැ.
එහෙනම්
අර සංකාර මට්ටමේ දුක හුගිත් ඒකයි. දැන් ඒක
එහෙම
තේරුම්
ගන්න. එතනවාම හැබැයි අර මම දාස්කනේ දැන් මේ ඔය Nirodhaය කියලා චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි සත්‍යය කියලා අංක කරපු එක නෙමෙයි මම ඔය Nirodhaයි කියලා අදහස් කරන්නේ හැමතැනම. මම උතර අදහස් කරන්නේ ඔය අනුත්පාදයේ අන්න අනුත්පාදයේ කියන Nirodhaය අහු වුණොත් තමයි චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ වුණා කියන දන්නට එන්නේ කියලා. පහදිලි මං කියවේක
අපිට ටිකක් කැහෙන්න නැතුව ගියා.
මම කිව්වේ දැන් අර චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍ය වටහා ගැනීම ප්‍රමුඛය කියන අදහස නෙමෙයි මම Nirodhe කියලා අදහස් කරන්නේ. මම අදහස් කළේ ඔය චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි අවබෝධ වෙන එකක් නේ.
එහෙමයි.
එතකොට ඕක අවබෝධ වෙන්නේ අනුත්පාදයේ අහු වුණොත්. අනුත්පාදයේ අහු වෙනකොට තමයි චතුරාර්ය සත්‍ය නැත්නම් ඔය සත්‍ය ඥාන හතරම ඉපදෙන්නේ කියන තැනින් තමයි මම Nirodhe දැකිය යුතුමයි කියන තැනට කිව්වේ.
මං ඒක හරිය බාහත කියන එක. ඒක මං කියන්නේ සත්‍ය ඥානේ ඔය ඥාන හතරෙන් කාට හරි ගෝචර වුණොත් එක ඥානයක් අනිවාර්යයෙන් එතන ඥාන හතරම තියෙන්න ඕන.
ඔව් එතන දැන් ඔය හතරටම පොදු ඥානයක් කියලා ගත්තොත් මම කොහොමද ගන්න වෙන්නේ අනුත්පාද ඥානය තමයි.
ඒක
අනිත් පැත්තෙන් ගොළු
කරා. ඒ වෙනම එහෙම සඳහන් වෙන්නේ නැහැ දැන් ගාම්පති
මේ මේ නෑ මෙතන මේ 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 දාර්ශනික ස්ක්‍රීන් ෂෙයාරින් එකේ පරිසංගිදාමග් අපකරණේ මහවර්ග ඥාන කතාවල මෙතන කෙලින්ම කියන්නේ සෝතාපට්ටි ඵලශනේහි දර්ශනාර්ථයෙන් සම්යද්දෘෂ්ටිතමෝ ඒ ඵලශනේ පහළ විය ප්‍රතිශබ්දාර්ථයෙන් අනුත්පාදේහි ඥානය ඒචනේහි සමුදාගතයි. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලශනේහි අනුත්පාදේ ඥානය තමයි සමුදාගත වෙන්නේ. ඒක පේනවද දන්නවද?
කියවන්න නම් බෑ කමන්නෑ බාස් කියපු එක.
මම ඒක මම පාලිය කියන්න. සෝතාපට්ටි ඵලදක්කණේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි තදා සමුදාගතා. ඒක ගිහිල්ලා පෙන්නනවා. ඊට පස්සේ අනුපාදේ ඥාන තදා සමුදාගතං ඒ පාලිය කතාව සිංහලට ගත්තොත් සෝතාපට්ටි ඵලශනෙහි දර්ශනාර්ථේන සම්යන්දුෂ්ඨිතමෝ ඒ ඵලශනෙහි පහළ විය ප්‍රතිශබ්ද අර්ථයෙන් අනුත්පාදේහි ඥානය ඒ ඵලශනෙහි සමුදාගතයි. එහෙම අර්ථයක් තමයි ඒක දෙන්නන්නේ.
ඒක එතනනම් විශේෂයෙන් ඒක කියලා තියෙනවා. හැබැයි ඊට කලින් ඒ සම්මාදිට්ඨිය පහළ වුණා කියන එක තියෙනවනේ. ඒක සම්මාදිට්ඨිය කියන එක
කියන්නේ සෝතාපට්ටි ඵලශණය කියනකොට ඒ ඵලශණය කියද්දී සෝතාපන්න වෙන තැනට ඒ කියන්නේ මේ ඒ කියන්නේ මම අර දෙවෙනිතර කියන්නේ අනුත්පාදෙහි ඥානය ඒ ඵලශණෙහි ඒ කියන්නේ ඒ කියන්නේ එතනම කියන එකනේ.
ඔව් ඔව් එතන ඒක තමයි. දැන් ඒ අභාංශ කියන කරුණ හරි. ඊට කලින් කියනන්නේ ඒ ක්ෂණේ එහෙම සම්මාදිට්ඨිය පහළ වුණා කියන එකක් නේද?
ඔව් ඒක තමයි මම අදහස් කරේ. දැන් අනුත්පාද්‍ය දැක්කොත්මයි දෘෂ්ටි සම්පන්න වෙන්නේ. දෘෂ්ටිය පිරිසිදු වෙනවා කියන්නේම අර සත්‍ය හතර හමු වුණා කියන එක තමයි කියන එක.
අන්න ඒකයි සත්‍ය හතර හමු වුණා කියන එකනේ කියන්නේ.
එහෙම එහෙම. ඔව් අපිට කියන්නේ චතුරාර්ය සත්‍ය කියන අදහසේ ගැඹුරට කැඩුවාම තමයි ඔය අර්ථය එන්නේ. නැතුව මේ උඩින් බලනකොට එහෙම අර්ථයක් ගන්න අමාරුයි. මොකද දැන් ඔගේ ඇතුලේ මේ ඩිකෝඩ් සිස්ටම් එකනේ. දැන් ඔය ඵලශණයටම මේ විස්තර කරලා තියෙන තැන.
තමයි. හන්දයි පෙරවන් සරණ අපි අනිත්යට
අවස්ථාව දෙනවා. අපේ අම්මට මට පොඩි චෝරි ප්‍රශ්නයක් අර ඊයේ සාකච්ඡාවේදී අතරම අර කාලකාරම් සූත්‍රයේ අපි රවි මහත්තයා සඳහන් කරා මේ අර මේ දිත්තං මඤ්ඤති අදිත්තං මඤ්ඤති දත්තබ්බං මඤ්ඤති දත්තාරං මඤ්ඤති. මමත් මේ ගැන ටිකක් ඇත්තටම කල්පනා කරා. මට තේරුම් ගන්න බෑ මොකද මේ ඒ අවස්ථා හතරනේ චුට්ටක් අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්නකෝ.
ඒක මම මේ ඕනනම් ටිකක් ඔය පද නැතුව හැමෝ නිකන් හැමෝටම නිකන් තේරෙන්න මං උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නේදනේ.
හොඳයි.
ඒ කියන්නේ දැන් අපිට මාමේ මේකයි අපිට පෙනීම කියන එක ස්ථාවරත්වයක් කියලා පෙනීම කියන එක තුල තණ්හාව යෙදෙනවා කියන එක හම්බෙලා නැත්නම් අපිට බොහෝ දුරට හිතෙන්නේ මොකද්ද? ඇහැ කියන එක තමයි තණ්හාව. මම මේ කියන්නේ උදාහරණයක් නැතුව චක්කුන් ලෝකයේ පිය රූපන් ගිරතෙන්ද ගන්න එපා. මම මේ උදාහරණේ කියන්නේ. ඒක මම ඒක පොඩ්ඩක් ක්ලැරිෆයි කරලා දෙන්නම්කෝ. අද අපි ඇහැ කියලා නිර්වචනය කරගන්නේ ඇහැ හරහාද පෙනීම හරහා දැකපු එකකින්ද?
පෙනීමාරා.
ආ එතකොට ඒක හරියට ගින්දර තුලින් දැකපු ගිනි පෙට්ටියයි ගිනි කූරයි වගේනේ අද අපි ඇහැ රූපය කියලා කතා කරන්නේ.
හරි.
අන්න ඒ මට්ටමේ නම් බලන්න.
එතකොට
අපි අද අපිට හිතෙන ඕදාරික මට්ටම තමයි මේ එළියේ තියෙන රූපෙ නිසායි තණ්හාව කියලා.
එහේ.
අපි කරන වැඩේ එළියේ තියෙන රූපෙ නිසා නම් තණ්හාව ඇති වෙන්නේ. අපිට අග්ගාලා කරන වැඩේ ඒ රූපෙන් එක්ක මම අයින් වෙනවා. ඒ කියන්නේ ඒ රූපෙන් එක්ක පෙනීම අයින් කරනවා නැත්නම් පෙනෙන දෘෂ්ටි පරාසයෙන් අර රූපය අයින් කරනවා.
එහේ.
එතකොට එතන රූපය කියන එක ඒ මට්ටමේ මනසට තේරෙන්නේ නම් නිරෝධයි වගේ තමයි. ඒ ඉතින් යාට දැන් පේන සිනාවේ හම්බෙන්නේ
නැහනේ.
ඒ අර්ථයෙන් ගත්තොත් ඔය කාලකරම සූත්‍රයේ විදිහට ගත්තාම ඒක නිකන් බැලදිර අර්ථකථනය කරගත්තොත් ඒක හරියට නිකන් අර පළවෙනි එක වගේ. ඒ කියන්නේ දිත්තන්න මඤ්ඤති වගේ කියලා තමයි එතන අපිට තේරෙන්නේ. හරිද? ඊට පස්සේ ටිකක් හොඳට කල්පනා කරනකොට යාට තේරෙනවා මේ ඇහැ කියන්නේ මෙතන මේ තියෙන රූපේ නෙමෙයි අතරම් ප්‍රශ්නේ ඇහැ නිසානේ මේ රූපේ මට තේරෙන්නේ. එහෙනම් ඇහැ කියන එක අයින් කරා නම් හරි.
හරි.
ඒක ඉන්ද්‍රිය භාවනාව අර බමුණු කලා වගේ ඊට පස්සේ කරන්නේ රූප ගැන බලන්න දවස් දෙකක් වහන්
ඉන්නවා. හරි.
හරි. හැබැයි ටිකක් හොඳට ඉස්සරහට එනකොට තේරෙනවා මේ දෙකම හමු වෙන්නේ පෙනීම තුල කියන එක. යම් දවසක පෙනීම හරියට ටැකල් කරොත් පෙර පසුනොයි අර දෙක අයින් කරන්න දෙයක් නැහැ. අර දිත්තන්න මඤ්ඤති දිත්තාරම්මණන්න ඔය කියන හතරම ගැලවෙනවා. තේරුම් ගන්න කිව්වේ
හරි. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ දැන් අන්න රූපයෙන් ඇහැ හැංගෙනවා. ඇහෙන් රූපය හැංගෙනවා. එතකොට මේ දෙකෙන්ම සිද්ධ වෙන එක දැක්කහම දෙකටම හැංගෙන්න තැනක් නැතුව යනවා.
අන්න ඔතන තමයි අර එත්තනාමංච රූපංච අශේෂං උපරුජ්ජති කියලා එහෙම කියන්නේ.
හරි හරි හරි.
නාම රූප පරිච්ඡේදය ගැන උගන්ත.
ආ
ආ ආ. ඒක තේරෙන්නේ එතන පරිච්ඡේද කරන්න ගියොත් වෙන්නේ එක්ක නාමයන්ත්‍ර කොටු වෙනවා නැත්නම් රූපාන්තර කොටු වෙනවා.
කොටු වෙනවා.
හැබැයි හරියට දැක්කොත් මැද මැදිනුත් නොතවරි මජ්ජේ සූත්‍රය වගේ මජ්ජේන ලිප්පතිත් වෙනවා දෙපැත්තත් ගැලවෙනවා.
හා හා හා.
වැරදමයි.
හරි හරි. බොම්පින් ආම්දුරනේ. හරි හොඳයි.
තව ප්‍රශ්න තියෙනවද නැත්නම්
තෙවන් සරණයි ස්වාමීන් වහන්සේ
තෙවන් සරණයි
අපි සත්‍ය අවබෝධය ගැන කතා කරද්දී අපිට ඒක අවබෝධ කරගන්න හදන්නේ අපි ඉන්න තැන ඉඳන්. එතකොට ඉන්න තැන ඉඳන් අපිට ඇත්ත දේ තමයි පැවැත්ම කියන එක ඇත්තක් පෙනීම කියන එක ඇත්තක්. නමුත් සත්‍ය අවබෝධයේදී වෙන්නේ ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක් නේ අපිට අහන්න හම්බෙන්නේ. එතකොට ඒක අපි බනහද්දී ඒ පිළිබඳ ඒ සත්‍ය අවබෝධය කියන කාරණාව ගැන අපිට අහන්න හම්බෙනවා. එතකොට ඒ අහන්න හම්බෙන එකෙන් අපි ගාව අපේ කෝණයට අපි රාම මේ ෆ්‍රේම් එකක් හදා ගන්නවානේ.
එහෙමයි.
මේකයි සත්‍ය අවබෝධය කියලා. නමුත් සත්‍ය අවබෝධයට සාපේක්ෂව ඒක අපි තුල සාපේක්ෂව ගොඩ නැගෙන දෙයක්නේ. එතකොට ඕක දැන් අපි බණ අහන එක තුලින් අපි හදනවා අපි අර සත්‍යයි කියලා දාගත්ත ෆ්‍රේම් එක ප්‍රත්‍යක්ෂ කරගන්න නැවත නැවත බණ අහනවා.
එහෙමයි.
එතකොට ඒකෙන් වෙන්නේ දැන් සත්‍ය නිවනට සාපේක්ෂව ඇත්තම ගත්තොත් එහෙම දැන් අපි ගාව තියෙන මතේ මඤ්ඤණාවක් කියනවනේ. ඒතකොට මේ මඤ්ඤණාව අලුත් කරගන්නවා වගේ දෙයක් අපි නිතර නිතර බණ අහන එකෙන් වෙනවා නිසා අමින්නාංශ.
ඔව් ඒක මෙහෙමයි අයියේ මෙහෙමයි ඒක දැන් අර අයියා කිව්වා වගේ මේ අපි මොනවා හරි ඇචීව් කරන්න දෙයක් කරනවා නම් අපේ මතය තමයි ඇත්ත වෙන්නේ. හැබැයි අපි අපේ මතය විමසන නුවණින් යමක් අහනවා නම් අපේ මතය හැමදෙස්සෙම පහර වැදිලා ගැලවෙනවා.
ඔව් අපිට දැන් හම්බෙලා කියනවා ස්වාමීන් වහන්සේ සත්‍ය කියන්නේ මෙහෙමයි කියලා. දැන් සිදුවත් චරිතය ගත්තොත් එහෙම සිදුවත් චරිතේට එහෙම දෙයක් තිබුණේ නැහැ. සත්‍ය මොකද්ද කියන එක
ඇත්තම නිවන කියන්නේ මොකද්ද කියන එක වඩා බුදු පියාණන් වහන්සේට ඕන උනේ සත්‍ය මොකද්ද කියන එක හොයාගන්න.
ඔව් එතකොට සිදුවත් කුමාරයාට තිබුණේ නැහැ සත්‍ය පිළිබඳ ෆ්‍රේම් එකක්. දැන් අපිට දැනටමත් තියෙනවා සත්‍ය පිළිබඳ මේකයි සත්‍ය කියලා. ඒ කියන්නේ පැවැත්ම කියන එක බොරුවක් පෙනීමම තමයි ඒ අදහසක් කියන එකක් තියෙනවානේ. අසම තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කියලා දෙකක් අපි අදාගෙන තියෙනවානේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඕක නැවත නැවත බණ අහලා එකම දේ නේද කරන්නේ. කියන්නේ අපි තුල තියෙන මඤ්ඤණාව නැවත නැවත අලුත් කරගන්නා වගේ එකක් නේද වෙන්නේ.
ඔව් ඒක තමයි මම හිතන අදහස් කරේ. මම දැන් අයියා කියපු එකටම එකඟයි. නමුත් දැන් ඕකේ බණ අහනකොට අනේ අපේ ශිරාණ අයියා මේ ඉන්නේ. ඔව්
ඇහෙනවද ස්වාමීනාට?
ඔව් මේ ශිරාණ අයියා මං ගියන් ගියේ අයියා කියන එක 100%ක් හරි. අද හුඟක් වෙලාවට වෙන්නේ ඕක තමයි. ඒක ගැන තරගයක් නැහැ. හැබැයි බණ ඇසීමම තමයි හරියට කෙනෙක් තමන්ගේ තියෙන කොටුව කඩා ගන්නත් තියෙන තැන.
එහෙමයි.
එතකොට ඇත්තටම බර තියෙන්නේ අහන කෙනාගේ පැත්තේ තමයි. ඉතින් අර මම ඒක අර කිව්වේ මුලින් කතා කරනකොට තමන්ගේ අර හිතේ තියෙන සාපේක්ෂත්වය ටිකක් වැඩි නම් කම්පන ගතිය වැඩිනේ. මොකද මොනවා හරි කියනකොට අපි හුඟක් දුර හිතලා ඒතකොට. අර අපි පොඩ්ඩක් නිදහස් මනසක ඉන්නවනම් අපි කියන්නේ අර නිදහසේ ඉන්න මට්ටමක අපේ හිත තියෙනවනම් එතකොට අපේ සාපේක්ෂකම් ටික අඩුයි. එතකොට අර සද්ධර්ම ශ්‍රවණයෙන් තමන් එතන හොඳට යොමු වෙලා අහනකොට ඒ තියෙන චූටි සාපේක්ෂ බවත් කඩා ගන්න පුළුවන් තමන් හොඳට මානසිකාරය තිබ්බොත්.
ඔව් ඒ මානසිකාරය කොහොමද තියාගන්නේ කියන එක තමයි ගැටලුව ස්වාමීන් වහන්සේ.
ඒක කරන විදිය නම් තේරෙන්නේ නැහැ.
දැන් ඇත්තටම අපි දැන් මේ ධර්මය ගොඩාක් කරුණු අර හොයන්න ගන්න තුල අර ඔබ වහන්සේ කලින්ම පෙන්නපු අර ලෝකයේ තුල ලෞකික ප්‍රතිපදාව කියන එක චුට්ටක් නිකන් ඈත් වෙන ගතියකුත් සමහරලාට තේරෙනවා මේක වැඩිපුර හොයන්න ගත්තාම.
ඔව් එතකොට වෙන්නේ දැන් අරකනේ දැන් අපි කරන්නේ අර තීසීස් එකක් ලියන්න පරීක්ෂණයක් කරනවා වගේ කලින්ම දන්නවා ටොපික් එක මේකයි ලියන්න ඕනේ මේ ටිකයි කියලා ගිහිල්ලා අර අපි දවස දැන් ඔය ඉගෙන ගන්න කාලේ කරන්නේ මේ අපේ දැන් 3rd year එකේ වගේ දැන් කියනවනේ මාස 3ක් හරි ගිහිල්ලා මේ කරන්න කියලා රස්සාව. ඒක අපි දන්න තැනක් හොයා ගන්නවා. කලින්ම පුරවනවා මේ ටික තමයි අපි කලේ කියලා අන්තිමට ගිහිල්ලා අස්සන දාගෙන එනවා. ඒ වගේ එකක් තමයි අපි කරන්නේ මේ. ඒතු රස්සාව කරලා ඒකේ end එකට එන එක නෙමෙයි. අපි end එක දැනගෙන රස්සාවට යන්නේ.
තව එහෙමයි.
ඉතින් ඒක ඒක මම ඒක නම් හැබැයි මෙහෙම එක ඉතින් තමන්ගේ පැත්තේ තියෙන එකක්. හරිද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඒක අතනම ඉතින් දැන් කියන කෙනෙක් නැත්තම් දේශගණ වහන්සේට බුදු පියාණන් වහන්සේටවත් කරන්න වෙන්නේ ඒ දරන් ඉන්න මතේ තියෙන වැරද්ද පෙන්නමින් පෙන්නමින් කතා කරන එක තමයි. ඒකෝට අරයා දක්ෂ නම් ඒ තමන්ගේ වැරද්ද දකිමින් දකිමින් තව ඉස්සරහට හිතනකොට හිතන පරාසයත් ඉක්මවන්න පුළුවන් වෙනවා.
එහෙමයි.
තේරුණාද?
නෝ එහෙමයි ස්වාමීන්. තේරුණා සර් නේ ස්වාමීන්.
තේරුණා.
නැසට දෙකේ මොන හරි ප්‍රශ්න
තියෙනවද?
ඔව් දෙකක් වගේ තියෙනවා.
ඔව් මේ දැන් මම මේකටම තමයි මම හිතන්නේ උත්තර දුන්න ශිලණයටත් මේ ස්වාමීන් වහන්සේ සත්‍ය ඥානයේ පහළ වෙන පුතග්ජනයක් කුමක් කලිද්ද කියන එක. විශේෂයෙන්ම තේරෙනවා අපි දැන් පුතග්ජනයි කියලා දන්නවනම් සත්‍ය ඥානිය තියෙනවා. පුතග්ජනයි කියලා නොදන්න කම්ම තමයි අතර මෙතන ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා තමන් පුතග්ජනයිද කියන එක හිතන්න ඕනේ නැහැ. තමන් දන්න අපසාරිය තුළ උපරිම විදිහට මේ චංචල මනස නිශ්චල කරගන්න ප්‍රතිපදාවක ඉන්න. ඒ කරන ගමන් පුළුවන් තරම් අහන ඕන දෙයක් හොඳට මනස තියලා අහන්න ඒ කියන එකේ ගැඹුර තේරුම් ගන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් පුළුවන් තරම් සද්ධර්ම ශ්‍රවණය කරන්න. ඒක තමයි මට දෙන දින මේකට උත්තරේ. අනිත් එක ප්‍රියං කරේ දිනේ මොකද? අර නිත්‍ය සංඥාව කියන්නේ යමක් කියනවා කියනද? අර නදී කමලේ දාලා නේද?
ඔව්. ඒක නිත්‍ය සංඥා.
ඔව්. ඔව් ඒකේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ නිත්‍ය සංඥාව කියන්නේ යමක් තියනවා කියන හැඟීම නේද? එතකොට ඒක විතරනේ හම්බෙන්නේ ධම්මැස පහළ වෙන කෙනාට. එයාට නිත්‍ය කියන වැරද්දට යහා ගිහින් නැතාන්තයකට හෝ තියනාන්තයකට යන්න ඕනේ නැහැ. නේසවන ඔව්. ඒ කතාව හරියි. ඒ කියන්නේ නිත්‍ය සංඥාව හරියට හමු වුණොත් ඇතනත කියන අන්තය බිඳෙනකොට පැවැත්ම කියන එක තමයි හමු වෙන්නේ. ඒ නිසා එයාට සකස් වීම කියන දෙන්න තමයි හමු වෙන්නේ. ඒ කියන්නේ සංකරණයම තමයි හමු වෙන්නේ. සංකරණය කියන වචනයෙන් හම්බෙන්නේ නැහැ. එයාගේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ නුවණ විස්තර කරනකොට කියන්නේ අනිච්ච බව නැත්නම් සංඛාරයේම දුක බව තමයි මේ නුවණ තුල තියෙන්නේ. ඒ නිසා තමයි පැවැත්ම නතර වෙන විදිහට ප්‍රතිපදාවේ වැඩෙන්නේ ආර. පැහැදිලිද? ඒ අර්ථයේ සැකෙන් ගත්තාම හරි. ඒක අවුලක් නැහැ. එතන තම දෙයට යන්නේ නැත්තේ අර නිච්ච සංඥාව හම්බෙන නිසා තමයි. තව ප්‍රශ්න තියෙනවද?
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන්.
අපි දැන් අර සාකච්ඡා කළානේ අර නිත්‍ය වශයෙන්ම පණවගත්ත දේවල්. ඒ කියන්නේ අපි කිව්වේ බුද්ධිය පොළව වගේ අප්‍රකට තණ්හාව ගැන.
එහෙමයි.
එතකොට එතෙන්ට තියෙන බැඳීම වැඩි කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් අපිට දැනෙන්නේ ඊට වැඩි අපි දරුවෙක තියෙන තණ්හාව වැඩි කියලානේ. අපි හැම වෙලේම ඒගොල්ලන්ට
උදාහරණයක් අහන්නම්කෝ. දැන් මම අර එදා කියපු උදාහරණේ තමන්ගේ රස්සාව කරන කාලේ තමන්ට රස්සාවෙන් හම්බෙන පඩිය ජීවත් වෙන්නවත් මදි නම් ගෙයක් හදන්න ලෝන් එකක් ගන්නවද? නෑ නේද? එතකොට යම් දවසක ගෙයක් හදන්න ලෝන් එක ගන්නෙම තමන්ගේ රස්සාවෙන් තමන්ට ජීවත් වෙන්නත් ඉතුරු වෙලා තව ලෝන් එක ගෙවන්නත් ඉතුරු වෙනවා කියන ස්වභාවය තමන්ට ප්‍රත්‍යක්ෂ වුණොත් නේද?
එහෙමයි.
ඒ වගේ මම ටිකක් ඒක ඉස්සරහට කියන්න. තමන්ගේ කසාදය පවත්ව ගන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැති යුවලකට දරුවෙක් හදනවා කියන තැනකට හිත හදා ගන්න පුළුවන්ද?
හදා ගන්න බැහැ. ඔව්. එහෙමයි.
එතකොට තේරෙනවද කසාදය පවතිනවා කියන සංඥාව ඉස්තර වෙන තාක් ඒ යුවල අම්මා තාත්තා කෙනෙක් වෙන්න හිතන්නේ නැහෙනේ. මුලින්ම බලන්නේ කොහොමද ජීවිතේ ඒකලස් කරගන්නේ කියන එක.
එහෙමයි.
එතකොට තේරෙනවද එතන වැඩිපුර තණ්හාව යෙදෙන අර ස්ථාවර තියෙන තැනට කියලා.
එහෙම පැහැදිලිුණා ස්වාමීන් වහන්සේ.
හරි.
එහෙමයි.
ඒකයි මම කියන්නේ ලෝකෙට සාපේක්ෂව අප්‍රමුඛ තැන තමයි තණ්හා වැඩිපුර දෙන්නේ. ඒකනේ උපේක්ෂා මට්ටම.
පැහැදිලිුණා ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
පැහැදිලිවරයි. තව තියෙන මොනවද ප්‍රශ්න?
තිරුවන්
සරණයි කියන්නේ.
අනේ දැන් මේ සයන්ස් මේ අර ප්‍රශ්නේ උත්මන් අර උදේ දා ප්‍රශ්නේ මේ කියන්නේ ඒක
උපනිෂූත්‍රනේ ඒක අමතක වෙලා
තියෙනවා.
නෑ ඒක මේ බලන්නේ පොඩ්ඩක්. මට පොඩ්ඩක් ආයි
එහෙම සන්
ආයි දාන්න පුළුවන්ද ඒක? තියනවද? මගේ ප්‍රොෆයිල් එක ඇක්සස් කරන විදිය මට මතක නෑනේ.
නැහැ සොයන සංගීතන ගෲප් මේකට දැම්ම සොයන ස්වාමී
ගෲප් උඩද ඒක
උඩද
නැහැ 8:10ට දාලා තියෙන්නේ
8:10ටනේ උපනිසූත්‍රනේ හරි හරි මෙතන කියන්නේ මේ උපනිසූත්‍ර කොටසේ මෙතන පැහැදිලි කරනවා ඒ කියන්නේ තේරුම් විදිහ කියලා දෙනවා ආර්ය ශ්‍රාවකයාට සකස් වෙන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය විමුක්තියෙන් කෙලවර කරලා යන විදිහ සවනස මේ ලෝකේ ඇසුරු කරගෙන අවිද්‍යාව ඇසුරු කරගෙන සිදුවෙන පටිච්චසමුප්පාද ක්‍රියාවලියම භාග්‍යතුන් වහන්සේ විමුක්තිය අවසන් කරලා වෙන විදිහ විස්තර කරලා තියෙනවා නේද ඒ කියන්නේ ජාති ඇසුරු කරගෙන දුක වේ දුක ඇසුරු කරගෙන ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාවෙන් ප්‍රමුදිතභාවයට ඔහොම යථාබුදු ඥාන දර්ශනය ලෙස පෙන්නනවා තියෙන ප්‍රශ්නේ තමයි ආර්ය ශ්‍රාවකයා ලෝකයේ ඇසුරු වෙන වෙලාවේ වෙන සිදුවීමක් නේද මේක මෙතන අදහස් වෙන්නේ කොහොමද කියලා දන්නේ කියලා අහන්නේ يعني මේකේ අර්ථය කොහොමද විස්තර කරලා දෙන්නේ කියලා අහනවා
නේද එහෙමද නැහැ
ඔව් මෙතන මම මේ සූත්‍ර පාඩිය ගැන මෙතන කියන්නේ මහන්නේ පරිද්දෙන් සංකාරයෝ අවිද්‍යා ප්‍රත්‍ය කොට ඇත විඥාණය සංස්කාරය ප්‍රත්‍ය කොටගෙන ඇත නාම රූප විඥාන ප්‍රත්‍ය කොටගෙන ඇත ෂඩ ආයතනේ නාම රූප ස්පර්ශ ආයතනයේ ප්‍රත්‍යකොට ඇතේ වේදනාව ස්පර්ශයට ප්‍රත්‍යයයි තෘෂ්ණාව වේදනාවට ප්‍රත්‍යයයි උපාදානීය තෘෂ්ණාවට ප්‍රත්‍යයයි භවයේ උපාදානයට ප්‍රත්‍යයයි ජාතිය භවයට ප්‍රත්‍යයයි දුක ජාතියට ප්‍රත්‍යයයි ශ්‍රද්ධාව දුක්ඛයට ප්‍රත්‍යයයි ප්‍රමෝදය ශ්‍රද්ධාවට ප්‍රත්‍යයයි ප්‍රීතිය ප්‍රමෝදයට ප්‍රත්‍යයයි පස්සද්ධිය ප්‍රීතියට ප්‍රත්‍යයයි සුඛය පස්සද්ධියට ප්‍රත්‍යයයි සමාධිය සුඛයට ප්‍රත්‍යයයි යථාභූත ඥාන දර්ශනයේ සමාධියට ප්‍රත්‍යයයි නිර්වේදයේ අතාවුත් ඥාන දර්ශනයේ ප්‍රත්‍යයයි විරාගය නිර්වේදයේ ప్రత్యක්ෂ කොට තියෙනවා විමුක්තිය විරාගයේ ప్రత్య කොට තියෙනවා ప్రత్యේක්ෂා ඥානයේ විමුක්තිය ప్రత్య ඔව් මේකේ දැන් මෙතන මේ මම නිකම් මේක සාම සරලව කියනනම් මෙතන තියෙන්නේ ලෝකය තුල ඉන්න කෙනා සත්‍ය ඥානය අවබෝධ කරන තාක් දක්වා එයාගේ ජීවිත කතාව ලියලා තියෙන විදිහ මේ තියෙන්නේ ඔව් මෙතනින් මෙහෙම ගන්න එපා මලින් මෙතන මේ පුතග්ජණයට අවිද්‍යාව තේරෙනවා කියන අර්ථයෙන් නෙමෙයි තියෙන්නේ හොඳේ. ඒ කියන්නේ මේ නෑ ඒක පුතග්ජණයාගේ ස්වභාවයත් දන්න දකින කෙනෙක් නුවණින් දැක්කහම තේරෙනවනේ මෙතන තියෙන්නේ නොදන්නකම කියලා.
අය එහෙමයි.
ඒතකොට ඒ කියන්නේ දන්න දකින දැන් මෙහෙම ගන්නකො අඟුලිමාල මහ අඟුලිමාල කුමාරයා ඉස්සරහිනකොට බුදුහාමුදුරන්ට පේනවා මේ ඔක්කම දුක හටගන්න හේතුව අවිද්‍යාව කියන එක. හැබැයි දැන් අඟුලිමාල කුමාරගේ පැත්තෙන් බලන්නකෝ ඒ උන්වහන්සේට තේරෙන්නේ ඒ කියන්නේ ඒ තරුණට දා තේරෙන්නේ මම ගුරුවරයාගෙන් ගුරුවරයා කියපු නිසා තමයි මිනී මැරුවේ ඒ මිනී මරපු නිසා තමයි මේ විදිහට මට දුක් විඳින්න උනේ ඒ දුක තේරෙනකොට යාට කලකිරෙනවා මේ ලෝකය තුල මට දුකක් අත් විඳින්න වෙනවා කියන්නේ මහා අභාග්‍යයක් කියන එක ඒ නිසාම දුකෙන් මිදෙන්නේ කොහොමද කියන දැනට හිත හැදෙනවා ඒ කියන්නේ ශ්‍රද්ධාව පාලනවා ඒ ශ්‍රද්ධාව නිසා මම මේ සැකෙන් කියන්නේ ශ්‍රද්ධාව නිසාම සත්‍ය හොයන්න ඕනේ කියන තැනට යනවා සත්‍ය හොයනවා කියන්නේ විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයෙන් කෙලවර කරනවා. එයා ඒ කෙනාගේ ජීවිතයේ බුදුහාමුදුරුව දැක්කපු විදිහ තමයි අවිද්‍යාවේ පටන් විමුක්තිය වෙනකම් පෙන්වන්නේ. ඔව් මේ නදීවල මම කියමින් හිටිය අර ඔය ලස්සන මේකක් තිබ්බ අර ඒ කියන්නේ නිවන් දකින්න ඕන හොඳම සුසුකම මොකද්ද කියලා එක සැරයක් ඔය ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒකේ උත්තරය තමයි මේ අවිද්‍යාව.
එහෙම කියනවා
සර්. ඔව් අන්න ඒකත් එක්ක හිතුවා නම් මම හිතන්නේ ලස්සන තේරෙනවා නේද මේ සූත්‍රය හරියට එනවා කියලා.
එහෙම කියනවා සර්. කියන්නේ මේ අපි
ඇත්තම නොදන්න කම තමයි අපි ඇත්තම මේ නිවන් දක්වන්න මුල් වෙච්ච සතුරුසි ඇත්තම අර ඒ අර්ථයෙන් බැලුවොත් ඇත්තම මේ ඒක දැන ගැනීම තමයි අපේ කියන්නේ පාත් එක හරියට ඇනලයිස් කරලා බලනොත් හොඳට තේරෙයි. ඒ කියන්නේ මේ නොදන්න කම නිසාම තමයි කෙනෙක් දන්න කමට ආවේ කියලා.
එහෙම කියන්නේ සුවනස උතනාරමේ තව එකක් අහන්න තියෙනවා සමහර අර අපිට විද්‍යාවක් දැන් තියෙනවා වෙනවා කියන්නේ අර අවිද්‍යාව කියන්නේ මේ ඵලයක් මිසක් ඒක කියන්නේ ඔය අපි කියමු සුවනස පටිච්චසමුප්පාද ධර්මයේ කියන එකේ සංස්කාර විඥාන කියන එක හරි ඒ ධර්මතාවයෙන් හොයාගෙන යද්දී අවිද්‍යාව කියන එකට මේක අවිද්‍යාව කියලා තේරෙනවා මිසක් ඒක ඥානයක් මිසක් ඒක මේ ඒක ඒකට ඒක මොකද
කියන්නේ ඒක විඤ්ඤාණයක් නෙමෙයි. අපි අර විඤ්ඤාණ මට්ටමින් තමයි අවිද්‍යාව අයින් කරගන්න විද්‍යාව පහළ කරගන්න ඕනේ කියලා ගන්නෙ.
අනේ අවසානේ ඒක එහෙම ඔව් එහෙමයි.
ඒක තමයි අර මං හිතන්නේ අර මේ සිරන් අය කිව්වෙත් අර ඒකයි අර කොටුවක අහනකොට වෙන්නේ තමන්ගේ කොටුව තුලින්ම නිවනක් හම්බෙනව මිසක සත්‍ය කියන එක හම්බෙන්නේ නැතුව යනවා.
එහෙමයි. ඒ කියන්නේ අපිට කරන්න තියෙන සානස හිතරම මොකද්ද මේ හොයන්නම තමයි තියෙන්නේ නේ සානස කියන්නේ.
ඔව් ඇත්තටම මම ඉතාලම කරලා කිව්වොත් ලෙඩක් තිබිලම නැහැ බෙහෙත් හොයන එකෙන්ම බෙහෙත් නිසාම වෙන ලෙඩක් හදාගෙන තින්නේ.
එහෙමයි.
ඒකයි ඔහුගේ වැඩේ. ඉතින් ඒත් කමක් නැහැ. දැන් ලෙඩ වෙච්ච කාරිය හොඳ කරලා නැවත යථාර්ථය හරියපත් කරගන්න පුළුවන් ඇත්තටම මේ ලෙඩේ ගැන හොයනවනම්.
අනිත් තව ගන්න සනස් දැන් ඔබ වහන්සේලා මේ දැන් සාකච්ඡා කරද්දී යන සනස් දැන් ඔබ වහන්සේ කියන දේවල් වලදී දැන් මං ගන්න මතයට එහෙම වදිනව පාර සනස් දැන් ඒ කියන්නේ දැනෙනවා එතකොට. එතකොට මට තේරෙනවා හරි එහෙනම් මං අල්ලන් ඉන්නේ මොකක් කරි කියලා. ඒ කියන්නේ මේක මම චක් ගාලා බලනවා මොකද්ද මේ කියලා. ඒ කියන්නේ එතෙන්ද තමයි අපි ඉතින් නිතරම යන්න ඕනේ. ඒ කියන්නේ අපිට මොනවා හරි දෙයක් රිදෙනවා නම් දැනෙනවා නම් ඉතින් අපි ඒක දැනගන්න ඕනේ නේස්සන්.
නෑ ඒක තමයි. ඒක එකමනේ එහෙම ඒක ඒක කියන්නේ කෙනා කෙනාගේ මනස හසු වුණ විදිහ අනුව තමයි අත්‍තර මේ ස්වභාවය හම්බෙන්නේ. සමහර වෙලාවට අපි කොච්චර වුණත් අපි එනේ අර මම වැරදි කියන තැනට එන්න කොහොමත් අපේ ආසාවක් නැහැ නේ සසරේ තිබ්බ දවස්වල ඉඳන්ම.
එහෙමයි
සන්න. ඉතින් අර එතකොට ඉතින් එතන අතික්‍රමණය කරගන්නවා කියන එක මතන ලොකුම ජයග්‍රහණයක්. කියන්නේ තමන්ගේ තියෙන වැරද්ද දකින්න තමන් තුළට එබෙනවා කියන එක මානව ජයග්‍රහණයක්. අර කියනා වගේ මේ ලෝකේ අර ඉන්ද්‍රිය ටික ඔක්කොම තියෙන්නේ අපේ ඇතුළට නෙමෙයි එළියටනේ. ඒ කියන්නේ අපේ වැරද්දක් හොයාගන්න කවදාවත් ඉන්ද්‍රිය ටිකවත් හම්බෙලා නැහැ.
එහෙමයි සන්න. ඒ කියන්නේ අර මේ කල්යාණ මිත්‍රයන් මත මේ ශාසනයේ පීඩනා කියන එකත් ඒකේ තියෙනස නේ. කියන්නේ අර කල්යාණ මිත්‍රයාරි විතරයිනේ මේක ටොක ඇනගෙන පෙන්වන්න පුළුවන් ධර්මයේ කියන්නේ මේ වචන වලට මොකම අර්ථයක් ගන්න බෑනේ අපිට තනියම. අනිවාර්යෙන් කල්යාණ මිත්‍රයා වචන ටික හරි පෙන්වනවා මේක බල්ලා මේ සමාන ඔයා අල්ලන් ඉන්න මේ වැරදි කියලා. ඒ කියන්නේ අර ඒක ඉතින්
නෑ ඒක තමයි අර දැන්. එතකොට දැන් එතනින් ආයෙත් එරුණා අපිට දැන් කල්යාණ මිත්‍රයෝ කියන එක කොහෙන්වත් එහෙම හොයන්න බෑනේ. අපිට හොයනවා හොයන්නේ බාහිරින්. ඒක හොයන්න මෙපා කියලා බුදුහාමුදුරු පෙන්නනෝනේ බාහිරින්
හොයන්න
එපා කියලා. අර කියන්නේ උපතින් කෙනෙක් වසලෙක්වත් බ්‍රාහ්මණෙක් වෙන්නේ නෑ. ඒ යාගේ ස්වභාවය තමයි බලා ගන්න ඕනේ. ස්වභාවය කියන්නේ මේ ඇඟපත නෙමෙයි. ඒ සාකච්ඡාව කියන එක. ඉතින් ඒක හින්දා මම හදාම කියන්නේ ඉතින් තමන් පුළුවන් තරම් හොයන්න සත්‍යය. එතකොට ඉතින් තමන් අර ඒ හොයන එකේ හොයන්න අර හදපත්ලෙන්න මේකට තියෙන ආසාව කොච්චර වැඩිද ඒ මට්ටමට සත්‍ය අල්ලගන්න උගක් ලේසි.
අර
ඔය ලංකාවේ නම් තියෙන දැන් ඕ ලෙවල් අපි කොහොම ගෙදරටවද ගෙදර ගෙදරින් බේරෙන කලත් ඒ ලෙවල් තෝරගන්නකොට විෂයන් තෝරගන්නේ අපි කැමති වෙනනේ.
එහෙමයි.
ඔය මට ඔක හොඳටම හැමදාම මතක් වෙන්නේ ගයන්තය තමයි. ඔය මට කි ගයන්තය ඉන්නේ නැවකි මේ එකසරක් ඔය මං ඒ ලෙවල් පටන් ගන්න කාලේ එක දවසක් ඔය රෑ ගිහිල්ලා කොහෙද ක්ලාස් යන්න ඕනේ කියලා වහම ඉතින් ඔය ගයන්තය මට ඒක තමයි කිව්වේ. එනේ ඌක තමන් කැමති මම තෝරගත්තේ නැත්නම් මේ හරියන එක නෙමෙයි කියලා. අර ඒක මට හැමදාම හිතෙන්නේ ඔය මේ ඔය දහම කතා කරනකොට අපිට ඒකට ලොකු ආදරයක් ගෞරවයක් මේ අපි කියන්නේ ලොකු ලව් එකක් ඒකට නැති වුණොත් ඇත්තටම අපි ලොකු වංචාවක් කරන්න ඉඳන්. ඒ කියන්නේ අපි කැමැත්තෙන් නෙමෙයි ඒක හොයන්නේ අර ලෝකයාගින් ඉඳ තමයි ඒක අපි සත්‍ය අවබෝධ කරන්න ගන්නෙ. ඒක හරින එකක්
නෙමෙයි.
ඒ තමත්ෙම තමට නිවෙන්න ඕනේ කියන තැනට හරියට මනස ආවොත් එයාට කවුරු කියනකම් ඉන්නේ නැහැ. එයා හැදෙනවා. එයා කෙලවරටම හැදෙනවා.
අනිත් සනස ඒක මේ මන්නම් දන්නේ මට නැහැ කියන දේවල් තියෙන සනස දැන් මට වැඩියෙන් දැන් ධර්ම කාරණාවලින් රිදෙන තැන තියෙන සනස එතෙන්ටම තමයි මට යන්න ඕනේ කියන දේ ඔබවන්සන මට ඊතරේ දෙන විදිහට දේවල් කියනවා නම් එතනම ඒ කියන්නේ ධර්මයේ පැත්තේ නිකන් එතෙන්ට තමයි ලඟ වෙන්න හිතෙන මොකද සනස මොකක් කරේ මේ රිදෙනා නම් එතන අවුල තියෙනවා නේද සනස මම මේ මොකක් කරේ කියලා
මොකද එතන නිවනට වඩා එතන හොඳම දේ අර අපි හැමතිස්සෙම කල්පනා කරන්නේ මනුස්සය හැටියට මේ සතුට කියන එක ලබා ගන්න මිසක් දුක කියන එක උරුම කරගන්න නෙමෙයිනේ. එතකොට අර හැඟීම් මාත්‍රයකින් හරි මාව තාම රිදෙනවා නම් මට තාම ප්‍රශ්නයක් තියෙනවා ඉතුරු වෙච්ච. ඒ කියන්නේ මගේ තාම තියෙනවා මේ දුක ඇති වෙන ස්වභාවයක්. ඒකම බලබල යනවා නම් අතරම තමන් තුරටම මේ හැර වෙන ගතිය වැඩි වෙනවා. ඒ නිසාම මනස නිශ්චල වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසාම කම්පණය අඩු වෙනවා. එතකොට ධර්මතාවය නැත්නම් ඕන දෙයක් ඕන කෙනෙක් කියනකොට ඒ කියන වචන වලට එහා ගියපු හැඟීම උරලම ගන්න පුළුවන්.
එහෙම තමයි. ඒ කියන්නේ අර සාමාන්‍ය ඒ කියන්නේ ආපස්සට යන්න දෙයක් නැහැ. ආපස්සේ දුක දාන්න කියන්නේ රළු මට්ටමේ දුක කියන එක හොඳටම දාන්න එතෙන්ට යන්න නැහැ. ආයෙත් ටික ටික සීම් වෙලා යනවා. ඒ කියන්නේ සීම මට්ටමේ තේරෙනවා කියන එක. එහෙම තමයි ඒක කියන්නේ.
ඒ ලෝකෙ මට්ටමෙන් ගත්තොත් මල්ලි කියපු හරිය කියන්නේ ඕදාරික මට්ටමේ වගකීම් අඩු වෙනකොට
අපි කියන්නේ
වගකීම් අඩු වෙලා යනවා කියලා. හැබැයි හරියට යම් දවසක වැටුනොත් ඒ බාහිර වගකීම් කියලා කියන්නේ අතදරුවෝ මේ කියන පැවැත්මට සාපේක්ෂව. එහෙමයි
සනස්.
ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ.
එහෙමයි.
ඊළඟ පුළුවන් තරම් අර ස්වභාවය තියාගෙන හොයන්න ඒක හරියි.
එහෙමයි සනස්.
ඒ ලැබුණා නම් කෙරවලට මේයි ලැබුණ නැත්තම් ලැබෙයි. ඒක තමයි ඉතින් ඔගේ කොහෙන් ගියත් තරඟ දිනනවම තමයි හරියට ගාවු.
අර මොඩල් එකේ වැටුනේ සනස් කියන්නේ අර මේ මේක කියන්නේ අපි වැරදීම කියන තැන කියන්නේ අපි කොහොමත් වැරදීනේ සාමාන්‍යද කොයින් හරියන්නේ දෙදී එනක්
නෑ මෙහෙමයි එතන දැන් ඔය කලින්ම ගන්න එපා මම වැරදි කියලා. එතකොට ඒක කොහොමත් දරහගෙන යන්නේ. එහෙම නෙමෙයි මේ මොහොතේ ලැබෙන දත් කියන්නේ මේ මොහොතේ තමන් අහන එකත් එක්ක බලන්න.
එහෙමයි
සන්. එහෙමයි නැත්තම් වෙන්නේ තමන් වැරදි දැන් කලින් එන්නේ තමන් හරි කියලා දරාගෙන ගිහිල්ලා එකක් හම්බෙනවා. දැන් ගිහිල්ලා දැන් තමන් වැරදි කියලා එකක් අරන් ගිහිල්ලා වෙන එකක් හම්බෙනවා.
ඔව් නෑ සමහරවිට නෑ අලුතෙන් හදාගන්න නෙමෙයි සමහර ඒ කියන්නේ අර අපිට හම්බෙන හම්බෙන කාරණේ ඔස්සේ වැරදි කියන එක
සමහරවිට ඒක හරි මොකද මම එහෙම අදහස් කරේ සමහරවිට ඇත්තටම මේ මේ අපි අපි නිකන් ඕනවට වඩා එක මම වැරදි කියන එක දරන් ගියොත් එහෙම එතකොට එයා අර කියන දේ ඔහේ පිළිගන්නව මිසක එයාගේ මානසිකාරී ඉපදෙන්නේ
නෑනේ එහෙම සර් ඒ කියන්නේ සමහරවිට වැරදි කියලා කලින් හදාගත්තත් ඔක මේ නැත කියන
අන්තයට ඒක සාහේ නම් අමාරුයි එතකොට කියන දේවත් ඒක කියන දේ තේරුම් ගන්නවත් මනස දාන්නේ මොකද වැරදි කියලා
සත් ප්‍රේක්ෂා අමෝ
කමෝ ගංගා මේ ඉන්නේ. ඒකයි ඔය කියන්නේ අර සරුංගලයේ අරිනකොට සරුංගලයේ නූල තද කරලා අල්ලන්නත් එපා, අතෑරලා අල්ලන්නත් එපා. තද කරලා ඇල්ලුවොත් තද කපල යනවා, අතෑරලා ඇල්ලුවොත් එහෙම නූල පැල යනවා.
යනවා.
එහෙමයි. ඒ හින්දා අර ගාන්ට අල්ලගෙන යන්න ඕනේ. එහෙම තමයි කරන්න
තියෙන්නේ.
එහෙම සර්. හරිද?
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ මම හිතාගෙන හිටියේ අර බලන හින්දායි පේන්නේ කියලා ඒ අර එතන ඒ මගේ ඒ ඔබ වහන්සේගේ දේශනාවෙන් තමයි මේ පෙදෙන තැනට අවධානය යොමු වුණේ ඉතින් ඔබ වහන්සේට අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම අපි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තමයි දන්නේ කියන තැන ඉඳගෙන ඉස්සරහට යනකොට ඒකනේ විශ්වාස කරන්
තියෙන්නේ ඒ විශ්වාසය කොහොමත් මම හිතන්නේ අතරම මේ ඔය අපේ කියන්නේ අපේ හිත වලින් ගැලවෙයි කියන එක නම් කොහොම කළාද කියන්නේ බුදුහාමුදුරුවෝ ඇත්ත කිව්ව බවට අර අපි කියන්නේ පොළවේ ගැහුවත් අපිට ඒක අයින් කරන්න බෑනේ ඉතින් අපේ හිත ඇතුලේ ඒක කිවිදලා තියෙනවා ඒක ඒක තියාගෙන පුළුවන් තරම් අර සත්‍ය කියන්නේ මට නොතේරෙන දේ මොකද්ද කියන දරින් බලන්න හැමදෙසෙම ඕන දෙයක් එතකොට අර පොඩි ළමෙක් මොනව හරි කිව්ව වුණත් අපේ ජීවිතේට ගණ්ඩ දෙයක්ම හම්බෙයි එදාට
එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වාමීන් වහන්සේ අර සංස්කරණය වෙන තැනටද වෙන තැනන්න නේද ස්වාමීන් වහන්සේ අර සංකාර දුක කියන තැන තියෙන්නේ
එහෙමයි එහෙමයි ඒ කියන්නේ උතන පෙනීමේම සංස්කරණයකි පෙනීම ඇතුලේ සංස්කරණයක් තියෙනවනේ මේ පෙනීමම කියන්නේ සංස්කරණයක්
එතකොට ස්වාමීන් වහන්සේ ඒකට නේද දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිද දකින්න කියන්නේ
එහෙමයි ස්වාමීනාස් අපි ප්‍රශ්නත් අවසාන කරමු නේද එහෙනම් තෙරුවන් තමයි සියලුම දෙනාට ඔබ වහන්සේට තෙරුවන් තමයි
සියලු දෙනාට තෙරුවන් සරණයි.